2015 වසරේ 8 මාසේ 8 අපේ විශේෂ තරුණ ළමයි පිරිසක් වෙනුවෙන් කරන ලබන භාවනා වැඩසටහන. බෞද්ධ ආගමත් එවැගේම ක්‍රිස්තියානි කතෝලික ආගමේ දරුවෝ හැමදෙනාම සහභාගී වෙන, එවැගේම මුස්ලිම් ආගමේ දරුවෝත් ඇති. අපිට වෛද්‍යවරයෙක් අවශ්‍ය කරන්නේ රෝගී සනීප කරගන්න නෙමෙයි, ඒ වගේම අපිට ආගමක් අවශ්‍ය කරන්නේ අධ්‍යාත්මය පැත්තට නියෝජනය කරන්න නේද. ආගමක් නියෝජනය කරන්නේ අධ්‍යාත්මය, මනස, සිත, හැඟීම්, ආකල්ප. දේශපාලනයක් නියෝජනය කරන්නේ අපේ භෞතික සම්පත් පැත්ත, පාරවල්, නිවාස, ජලය, ඒ වගේම ශරීර සෞඛ්‍ය පිළිබඳව. ඉතින් අපි ආගමකින් ලබන්න ඕන දේ තමයි මනස පිළිබඳව, එහෙම නැත්නම් අධ්‍යාත්මය පිළිබඳව, එහෙමත් නැත්නම් ජීවිතය පිළිබඳව මෙලව, ඒ වගේම පරලොවක් තියනවද, කොහොමද අපි මිනිස්සුෝ උනේ, කොහොමද සසර ගමන් කරන්නේ ආදී වශයෙන් ඒව දේවල් තියෙනවා නම් ඒව විද්‍යාත්මකව බලන්න ඕන. ඉතින් මේ ලෝකේ ආගමික සිද්ධාන්ත සමහර ඒවා වෙනස් වෙලා පැමිණිලා තියෙනවා. ඒකට හේතුව වැරදි නිර්වචන. වැරදි නිර්වචන නිසා නිර්වචන. වැරදි අර්ථකථන. නමුත් හැමදෙනාම ආමන්ත්‍රණය කරලා තියෙන එක දෙයකට. නමුත් විවිධ වචන ඒ නිසා ભેද බින්න වෙනවා. ඒක හරියට වෙන්නේ මේ වගේ. අපේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විදේශිකයෝ භාවනා කරනවා. මේ නිර්වචන වල තියෙන ප්‍රශ්නේ අපේ 100 කෙනෙක් ඉන්නවා දානශාලා වැඩ කරන, යා පොල් ලෙලි ගසමින් ඔයමින් සිටියා. එතනින් ගියපු සුදු මහත්මයෙක් එයා පොල් ගෙඩිය දැකලා හතර වෙලා එයා කිව්වා එක කොකනක් කියලා. සිය වෙන පොල් වලට වෙන කියන භාෂාවක් අහලා තිබෙන්නේ නැහැ. සිය දන්නේ පොල් වලට පොල් විතරයි. එයා හිතුවා ඒක තමයි හැමෝම කියන නම පොල්ම වෙන්නේ නැති කියලා. සිය කිව්වා මේක පොල් කියලා. සුද්දා කියනවා නෝ this is coconut. මේ මොකක්ද එකක් කියනවා මේ මිනිස්සයා මේක පොල් කියලා ආයි කිව්වා. නෑ යාට ආයි තේරුම් කරලා දෙනවා සුදු මහත්මයා. නෝ පොල් නෝ this is coconut. මේ ආයි කියනවා මේ පොල් කියලා කිව්වා. ඒ වගේ තමයි අපි දෙවියෝ වේවා, ගෝඨ වේවා, සුභාදාම වේවා, අල්ලා වේවා, මං හිතන්නේ පොල් කොකොනට් වෙලා. අර දෙන්න ගහ ගන්න හදනවා මේ යා පොල් කියනවා, අරයා කොකොනට් කියනවා. ඒස හරි සුභාදාම තේරුම් ගන්නකොට ඔය වාචික ඒ බෙදුණු ස්වභාවය නැහැ. සුභාදහම එකක්. ඒ සුභාදහම යම් න්‍යායකටම තමයි ඒ ඕනම ශාස්ත්‍රවරයෙක් ඕනම ආගමක් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඒ සෝපාදාමී පේන දෙයකටම තමයි, වෙන දෙයකට නෙමෙයි. පේන්නේ නැති දෙයකට ආමන්ත්‍රණය කරන්න බෑ කාටවත්. ඒක තමයි ස්වභාවය. නේද? ඉරට ඉරු දෙවියන් කියනවා. ඇයි දෙවියන් කියන්නේ? අපිට ආලෝකය දෙන නිසා දෙවියන්. ඉරු දෙවියෝ. වලාකුලට වලාහක දෙවියෝ කියනවා. වාතයට වා දෙවියෝ කියනවා. ඒ ආමන්ත්‍රණයක එවකට තිබුණු නාමය, ගරුත්වයෙන් ලැබුණු නාමය. විනාශකාරී ධර්මවලට කියනවා මාර. විනාශයක් සිදු වෙන තැනට කියනවා මාර. මාරයා ආවා. මාරයා රැගෙන ගියා. මරණයට පත් වුණා කියලා කියන්නේ ඒක මාරයා. මරන්නා මාරයා, දෙන්නා දෙවියා. නේද? දැන් අපිට වුණත් හොඳ මිනිස්සෙක් හම්බ වුණාම අපි කියන්නේ දෙවියෙක් වගේ මිනිස්සෙක් හම්බ වුණා. එයා දෙවියෙක් වගේ හොඳයි. නරක මිනිස්සෙක් හම්බ වෙච්ච දවසට මොකද කියන්නේ? මට අද හරි මාරයෙක් හම්බ වුණේ. ඔය தত্ত্বය තමයි සෝබාධමට අපිට යම් ආශිර්වාදයක් ගෙන දෙන දෙයක් නම් ඒකට අපි කියනවා දෙවියන් කියලා. අපිට හානියක් කරන ධර්මතාවයක් නම් අපි එතනට කියනවා මාර කියලා. හරි, දැන් මේ සතුටින් ජීවත් වෙන ක්‍රමය ඉගෙන ගන්න ආගමේ ප්‍රශ්නයක් නැහැ කියලා දැන් තේරෙනවා නේ? ආගමේ ප්‍රශ්නයක් නැහැ. මේ දරුවෝ උපදින් නැති මේට අවුරුදු 15කට 20කට 25කට 30කට කලින් ගම් පහ රෝහලේ හරි කොළඹ ඔය ආසන්න සදාසන්න ප්‍රදේශයේ රෝහලක ඒ දවස හරියට බිහි වුණු ඒ රෝහලේ කාමරේ ඇතුලේ ඔබ ජීවත් වෙන්න කියන්නේ මීට අවුරුදු ඔබේ වයසින් යන්න අවුරුදු 25කට කලින් 20කට කලින් 15කට කලින් යන්න ගිහල ඔබේ ඉපදුණු ඒ දවස්තෝන එළියට ගත්ත වෙලාවම ඔබ ජීවත් වෙන්න මානසික. එතකොට ඔබ සිංහල දන්නවද? ඉංග්‍රීසි දන්නවද? ඉපදුණු මොකද ඒ වෙලාවේ කාමරේදීම නෑ. එතකොට ආගම දන්නවද? එතකොට ආගමික ભેදය තිබුණද? එකක් දැනගෙන තිබුණා අර අඬන්න නේ. ඤාව් ඤාව් කියලා කෑ ගහන දැනගෙන හිටියා. එච්චරයි. ඤාව් ඤාව් කියන්නේ කොහොමද කෑ ගහන්නේ? පුසුනේ ඤාව් ඤාව් කියන්නේ මේ කොහොමද යන්නේ වගේ සමාන හඳකින් කෑ ගහනවානේ පොඩි ළමයා. එපමණයි තිබුණේ. දැන් බලන්න මේ එළියට ගත්තා මොකද්ද? මෙමරි කාඩ් එක. පෙන් ඩ්‍රයිව්ස් දෙන්නේ නේ. මෙමරි කාඩ් එක. එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එක එළියට ගත්තා. දැන් තාම එම්ටි. පෙන් ඩ්‍රයිව් එක මොකුත් නැහැ, දාලා නැහැ. ලැන්ග්වේජ් එකක් තාම දාලා නැහැ. මොකක් හරි භාෂාවක් නැහැ, මුකුත්ම නැහැ. රිලිජන් එකක් නැහැ. රටක් නේද? ඒ මොකවත් දීලා නැහැ. හරි, නිදහස තියෙනවා. ඉතින් මේක සමහර අම්මලා නම් දරුව හදාගන්න වෙන කෙනෙකුට දෙනවා. ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එක තව කෙනෙකුට දුන්නා. එහෙම නැත්නම් වික්කා වගේ. සමහර අම්මලා තමන්ගේ දරුවම අරන් එනවා. සමහර වෙලාවට කලාතුරකින් සිදු වෙන දෙයක් තමයි රෝහලේදී දරුවෝ මාරු වෙනවා. ඒක ඉඳලා හිටලා කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මම හිතන්නේ වසරකට ලංකාව තුල දෙතුන් වතාවක් වගේ සිද්ධ වෙන දෙයක්. පොඩි වැරදීමකින් දරුවෝ මාරු වෙන අවස්ථා තියෙනවා. එතකොට මාරු වුණාම මාරු වෙච්ච දරුවෝ දෙන්නන් ගෙනියනවා. එහෙම ඒක පාඩ දන්නේ සමාන කම් නිසා. එහෙම වෙන්නේ නැහැ. කලාතුරකින් එන සිද්ධියක් වෙනවා. ඒක මොන හරි හේතුවක් නිසා නම්බරේ ගලියද්දි ඇති වෙච්ච වෙනසක් නිසා හරි එක්කෙනෙක්ගේ ඩියුටි දාලා තව එක්කෙනෙක් ගිහම ඊළඟ එක්කෙනා ක්‍රියා කරපු ක්‍රියාකලාපේ නිසා හරි නිසා මරුවීමක් වෙන්න බැරි ගමක් නෑ අතපතු වීමක් නිසා. එතකොට ඒ දුන්නත් ඒ ළමයා අපි අරන් යනවා. සමහරලාට මොස්ලිම් ළමෙන්ද මේ බෞද්ධ එක්කෙනෙක්ද කතෝලික එක්කෙනෙක්ද අන්න ඒ ළමයා ගෙනාවෙච්ච. ඊළඟට ඒ ළමයාට ඔන්න උගන්වනවා. පටන් ගන්නවා මේකට දත්ත දාන්න පටන් ගන්නවා. අම්මලාගේ භාෂාව මොකද්ද? තමිල්ද, ඉංග්‍රීසිද, එහෙම නැත්නම් සිංහලද, චයිනීස්ද? යා ඒක දානවා. අම්මල දන්න දේ දැම්මා. ලියනවා නිතරම ඔල්වි ලියනවා මේක. දැස්සේ ආගමකුත් එහෙමයි. කවුරු හරි හැඩයකින් ඉන්න සාන්තුවරයෙක් සාස්ත්‍රවරයෙක් පෙන්නලා හැඩයක් හරි පෙන්නලා මෙන්න ඔයාගේ ආගම මේක කරන්න ඕන මේක කරන්න සමහර දේවල් පිළිගන්න බැරි දේවල් ළමයාට බලෙන් කියනවා. මේක ආ පිළිගන්න ඕන බලෙන්. දැක්කේ නැති වුණාට කමන්නේ, ඔර තේරෙන්නේ නැති වුණාට කමන්නේ. ආ මේක පිළිගන්න ඕන. මොකද අපි ඔක්කොම පිළි අරන් ඉන්නේ ආත් පිළිගන්න ඕන. දැක්කේ නැහැ. ඒකද කරන්නේ දැන්? ආත් පිළිගන්න ඕන. අපි කවුරුත් පිළිගත්ත પરම්පරාවම ආත් පිළිගන්න ඕන. හරි ෂෝක් වැඩේ. මට මතකයි අපේ ආච්චි අම්ම කියපු කතාව. පොඩි කාලේ මං ඇඟිල්ල එල්ලිලා යන කාලේ යන්තම් පයවසවල වගේ මට කියපු කතාව තව මතකයි. අපේ ගෙදරට සිරිපාදේ වෙනවා. අච්චම කියනවා පුතා බුදුහාමුදුරු අහසින්නේ උතෙන්ට වැඩි කියලා කිව්වා. සාමාන්‍ය කතා කරගන්න පුළුවන් කාලේ. නමුත් මම සද්දේ නැතුව ඉන්නවා. ආච්චි මහනවා මගෙන් පුතාට පුදුම හිතෙන්නේ නැද්ද? මං කියනු නෑනේ ආච්චි අම්මා. ඇයි? මට උඩින් යන්න බෑනේ. බුදුහාමුදුරු උඩින් ආවට මට උඩින් යන්න බෑනේ. මට ඉතින් මේ සතුටක් ඇති වෙන්නේ මට තුලින් යන පුළුවන් දවසට. ඒකයි වැදගත්. ඊළඟට තව කාරණයක් තමයි අපි මේ ශාස්ත්‍රවරයා මෙච්චර ශ්‍රේෂ්ඨයි, අර ශාස්ත්‍රවරයා මෙච්චර ශ්‍රේෂ්ඨයි, මේ දෙවියා මෙච්චර ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. නේද? අපි බලන්න ඕන අපි කොච්චර ශ්‍රේෂ්ඨද නැද්ද කියලා. නේ? ඒක හරියට අරන දේශපාලකයෝ වෙනුවෙන් මේ පෝස්ටර් ගන්න මිනිස්සු වගේ තමයි. අපේ මිනිස්සු මරාගෙන කාගෙන කොටාගෙන බොහොම පොඩි දෙයකට නේ ඒ දේවල් කරනවා. නමුත් ඒ මිනිස්සු වෙනම තැනක වෙනම කෝණයකින් වෙනම දර්ශනයකින් වෙනම තැනක හොඳට කාලා බීලා කරටට දාගෙන විහිළුවක් කරලා ඉන්න මිනිස්සු. අන්න ඒ වගේ අපි අර ශාස්ත්‍රවරුන්ගේ තියෙන ශ්‍රේෂ්ඨත්වයන් ගැන කතා කරමින් ඉන්නවා අපි කොතනද ඉන්නේ කියලා බලන්නේ. ඉතින් ශාස්ත්‍රවරේ කොච්චර ශ්‍රේෂ්ඨ වුණත් මොනතරම් උදාර වුණත් මොනතරම් වටිනාකමක් ගත්තා තමන් ඉන්න තැන දුප්පත් නම් වැඩක් නැහැ නේද? ඒ රටේ ජනාධිපති මොනතරම් ශ්‍රේෂ්ඨ වුණත් වැඩක් නැහැ තමන් දුප්පත් නම්. ඒ වගේ තමන්ගේ ශාස්ත්‍රවරයා මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණත් වැඩක් නැහැ තමන් මානසික අසරණ නම් දුප්පත් නම්. එනිසා අපි බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ කර කර යේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨ කර කර අල්ලාහ දෙවියෝ ශ්‍රේෂ්ඨ කර කර විෂ්ණු දෙවියෝ ශ්‍රේෂ්ඨ කර කර ඉන්න නෙමෙයි. ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨයි තමයි නිතින් අපිට මේ හැම දෙයකින්ම අරගෙන පැහැදිලි සාරයක් තියෙනවා නම් අපි වෙදකමක් කරගන්න උවමනා වුණාම මේ අපි හැම ගහකින්ම ගන්න ඕනේ කොළයක් පොත්තක් ගෙඩියක් මලක් ගන්නවා. ඒ වගේ මම හිතනවා අපිටත් මේ තියෙන හැම ආගමක්ම මේ ගස් කියලා හිතලා කල්පනා කරලා තමන්ගේ සුවපත්තාවය සුවතාවය පිණිස බෙහෙතක් පිණිස අර හැම ආගමකින්ම ගන්නවා පොඩි පොඩි මල පොත්තක් ගෙඩියක් නේද ආදි වශයෙන් අරගෙන අරගෙන තමන්ගේ බෙහෙත හදාගෙන ඒක බින්න තමන් සුවපත් වෙනවා සතුටින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා ජීවිතයේ යහපත උදෙසා ගන්න පුළුවන් හොඳ කාරණා කුතරින් වුණක් කවන්නේ බුද්ධි ගෝචරව ප්‍රත්‍යක්ෂ කරගෙන ගැලපෙනවා නම් ඒ දේවල් එකතු කරගන්න කියන එකත් අපි මතක් කරනවා. හරි. සතුටෙන් ඉන්නේ කොහොමද කියලා කියා දෙයි කියලා ඔන්නම එක් කරගෙන ඇවිල්ලා ඉන්නේ. මම කියන්නම් සතුටෙන් ඉන්න කොහොමද කියලා කියන්න නම් දැන් වයස අවුරුදු 15, 20, 25 වගේ වෙලා තියෙනවා නම් මම ඔබට කියන්නම් ඔබගේ ජීවිතේ මම දන්නේ රිවයින් බටන් එකක් තියෙනවද කියලා. ඒ රිවයින් බටන් එක පොඩ්ඩක් ටච් කරන්න. අවුරුදු 7ට 8ට යනකම් ඔබ රිවයින් කරන්න ඔබේ ජීවිතයේ අවුරුදු 7ට 8ට ඔබේ වයස අවුරුදු 7යි 8යි අතර කාලෙට එහෙම නැත්නම් අවුරුදු 6ක වගේ කාලෙට ඔබේ ජීවිතේ රිවයින් කරා. අවුරුදු 6න් අවදි වෙන්න ඕන. අවුරුදු 6ට ඇවිල්ලා 7ට ඇවිල්ලා 8 වගේ කාලෙදී අවදි වෙන්න. අවුරුදු 6ේදී 7ේදී වගේ විශේෂයෙන් ඇවිල්ලා අවදි වෙන්න බලන්න. ඔන්න අවුරුදු 6යි 7යි අතර. සමරි වයින් කරගන්න බැරි වුණාද? සැබෑ රිවයින් එක කරපු කට්ටිය මට හොයාගන්න පුළුවන්. මෝහනයක් මොකක්වත් නෙමෙයි නිකන් අත්දැකීමක්. කරලා බලන්න. සැබවින්ම ඔබ එතෙන්ට පැමිණියා නම් ඔබේ මුහුණේ පොඩි සිනහාවක් ඇති වෙනවා, ප්‍රබෝධයක් ඇති වෙනවා. ඇයි මෙච්චර ගොරෝසුකමක් එච්චර ඒ කාලේ තිබුණේ නැහැ. බලන්න මොන තරම් සොඳුරුද, මොන තරම් ලස්සනද කියලා. මේ තරඟකාරීත්වයෙන්, මේ ආගමිකත්වයෙන්, මේ ජාතිකත්වයෙන්, මේ දේශපාලනයෙන් අපව ගොරෝසු කරනවා නම්, අපිව හරියට ව්‍යාකූල තැනකට අපි වැදලා දානවා නම් ඒ වයින් අපිට යහපතක් කරලා නැහනේ. ඒ වයින් කෙරෙන්න ඕන දේ කෙරිලා නැහැ. කාට හරි තැනක, කොයි බහරි තැනක වැරදිලා කියන්නේ අහන්න ඕන නාලිකාව නෙමෙයි ආ ටියුන් කරගෙන අහන්නේ වැරදි නාලිකාවක්. ඒ කියන්නේ අපි වැරදි දෙයකට අපි සවන් දීලා තියෙන්නේ. ඒකයි අපි ගොරෝසුනේ. ඇයි අපි වාගමෙන් අපිව මෘදු කරන්න බලන්න ඕනනේ? අධ්‍යාපනයෙන් අපිව මෘදු කරන්න බලන්න ඕන. සීලව සමාජයේ සීලම් දෑ. ඒ වගේම නැනවත් කරන්න, ගුණවත් කරන්න, ධනවත් කරන්න ඕනේ. සතුටෙන් ඉන්න පුළුවන් ඔබට අවුරුදු 6ත් 7ත් අතර වසරේ වල කාලේ නැවදි වෙලා මේ ලෝකෙ දිහා බලනවා නම් ඔබට සතුටෙන් ඉන්න පුළුවන්. හොඳට බලන්න, ඔය අවුරුදු 6 7 වගේ පොඩි ළමයි හරි සතුටෙන් මේ අත දුවගෙන යනවා. ප්‍රත්‍යක්ෂ නොව දැනුම් සම්භාරය හිස මත තියාගත්තාම ඒක ලොකු බරක්, වේදනාවක් හැටියට ජීවිතයට දැනෙන්නේ. ප්‍රත්‍යක්ෂ වූ දේවල් පමණක් ඉදිරිව වෙන්න ඉඩ හරිනව නම් අපිට ඒක බරක් නෙමෙයි. සංකල්ප හරි අමාරුයි දරාගෙන ඉන්න, විශ්වාස හරි අමාරුයි බරක් ඒක දරාගෙන ඉන්න. විශ්වාසයක් සම විටම තියෙන විචිකිච්ඡාවක් සමග, ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන විචිකිච්ඡාවක් සමග නෙමෙයි. මම එක උදාහරණයක් කියන්නම්. ගින්දර පිළිබඳව ඔබට තියෙන විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂතාවයක්ද? විශ්වාසයයි ප්‍රත්‍යක්ෂතාවයයි. ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ අත්දැකීමක්. විශ්වාසය කියන්නේ අත්දැකීමක් නෙමෙයි. දැන් ගින්දර පිළිබඳව අපිට තියෙන්නේ විශ්වාසයන්ට අත්දැකීමක්ද? අත්දැකීමක් අත පිච්චිලා තියෙනවා. ගින්දර රස්නේ කියලා අපිට තියෙන විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂතාවයද? ප්‍රත්‍යක්ෂතාවයක් ගින්දර රස්නේ. ඒ නිසා කිසි විටක ඒක වෙනස් වෙයි කියලා බයකුත් නැහැ අපිට. ඒ පිළිබඳව සැකේකුත් නැහැ. වෙන කවුරු හරි සිසිලයි කිව්වත් ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව අපි ඒක ප්‍රත්‍යක්ෂ කරපු දෙයක්. ඒක දැනුමක් නෙමෙයි. සංවේදී දෙයක් ඒක. ඒ නිසා විශ්වාසයක් නෙමෙයි. නමුත් විශ්වාසයක් සම විටම සැකය තබාගෙන ඉන්නවා. සැකය මතුවෙනවා. සැකය මතුවෙනකොට අපිට තව තව ප්‍රෙෂර් කරනවා. නෑ, ඔබ මේක විශ්වාස කරන්න ඕන. ගොඩාක් ආගම් මෙහෙම කරනවා. මං කියන්නේ ඒක හරි පව් වැඩක් කියලා. ඇයි බලෙන් අපිට පටවනවා ඒක බලෙන් අපිට ප්‍රෙෂර් කරනවා මේ ආ මෙහෙම වෙන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා එහෙම හොඳ නැහැ හැම කෙනෙක්ම නිදහස් වෙ උපදුනා හැම කෙනෙකුටම නිදහසේ සිටීමේ බැලීමේ අයිතිය තියෙනවා තමන්ට සොඳුරු තැනක තමන්ට නතර වීමේ අයිතිය තියෙනවා ඒ අයිතිය තුල සමහර අය වරද්ද ගන්නවා සමහර අය හරි තැනට එනවා ඒකේ යාලි වැඩ කවුරු හරි අවුවේ තිබ්බොත් නේ දුක හැබැයි තමන් කැමැත්තෙන් අවුවේ ඉන්නවනම් ඒක දුකක් නෙමෙයි නේද අපි ඉන්නේ කවුරු හරි එනකම්ම බලාගෙන ඉන්නවනේ අවුවට වෙලා සමහර වෙලාවට ඒ වගේ පුජ්‍යල කැමැත්තට ඉඩ දුන්නාම එයා හරි දේ තෝරගත්තත් වැරදි දේ තෝරගත්තත් ඒක එයාගේ කැමැත්ත නිසා එයාට ඒකේ තියෙන දුක අඩුයි ඊළඟට මේ පිටතින් ඇති වෙන බලපෑම ඊළඟට අපේ ඒ தත්ත්වය ඇවිල්ලා ඒ පුරුද්ද අපේ අධ්‍යාත්මය තුලින් එනවා ඊළඟට අපි රළු බවට පත් වෙලා අපිම අපේ මොළේට අණ කරනවා මනසට අණ කරනවා කොහොමද අණ කරන්නේ මෙහෙම තියෙන්න ඕන මෙහෙම පවතින්න ඕන කවුද මම ඊළඟට එතනින් ඔබට ගමන් කරනවා අනිත් කෙනාව එයා මේ වගේ කෙනෙක් වෙන්න ඕන අම්මා තාත්තා මේ වගේ වෙන්න ඕන මගේ යාළුවා මේ වගේ වෙන්න ඕන විවාහ වුණොත් ස්වාමි පුරුෂයා මේ වගේ වෙන්න ඕන ස්වාමි දියණිය මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා එයා අණ කරනවා ඒකට තමන්ට අණ කර ගැනීමෙන් ඒකෙන් පිටතට එනවා ඊළඟට බාහිරයට අණ කිරීම සිද්ධ කරනවා දැන් එකම හා සමාන රුචිකත්වයන් දෙකක් ලෝකේ නැති නිසා හැම මිනිස්සෙක්ම තවත් මිනිස්සෙකුට නොගැලපෙන මිනිස්සෙක් බවට පත් වෙනවා ඒක ආකල්පයක්ද තියෙන්නේ මෙතන මේ ඉන්න සියලු දෙනා ළඟම නේද? ඒක ආකල්පයක් නෙවෙයි. පොඩි පොඩි වෙනස්කම් හරි තියෙනවා. 100%ක් එහෙම ආකල්පවලින් සමාන වෙන්නේ නැහැ. එක ආගමක ඉන්න දෙන්නා අතර වෙනස්කම් තියෙනවා. එකම පන්තියේ ඉන්න දෙන්න අතර වෙනස්කම් තියෙනවා ආකල්ප මේ වෙනස්කම් තියෙනවා එතකොට මේ වෙනස්කම ජාතියක් අතර ආගමක් අතර කියලා ලොකුවට කුට්ටි බෙදලා බලන තැන ඉඳලා පුජ්‍යලේ පුජ්‍යලියෝ දෙදෙනෙක් ගාව දක්වාම මේ වෙනස්කම තියෙනවද නැද්ද තියෙනවා එතකොට මුළු ලෝකෙම වාද බේද වලින් පිරිතිරි ඇත. ඉතින් අපි හැමදෙනාටම සමාන වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒ කියන්නේ මේ වාද බේද ගොඩ හිතේ තියාගෙන සමාන වෙන්න බෑ. සමාන වෙන්න නම් අපේ හිත පිරිසුදු කරන්න වෙනවා. කොහොමද මේ හිතේ අපිරිසුදු භාවය කියන්නේ මොකද්ද? අපිරිසුදු භාවය කියලා කියන්නේ ඔබට දුක් දෙන වේදනා දෙන දේවල් වලට තමයි අපිරිසුදු භාවය කියලා කියන්නේ. දැන් ශරීරයේ ලෙඩක් කියලා කියන්නේ ඔබට වේදනා දෙන දෙයකට. අහිතකර දෙයකට. ඒ වගේම අපිරිසුදු භාවය කියලා කියන්නේ ඔබට පීඩා දෙන යම් දෙයක් තියෙනවද ඒකට කියනවා අපි අපිරිසුදු භාවය කියලා. සමහර අයද තමන්ගේ දිහා බලන්න අවධානමක් නැති නිසා ඒක අපිරිසුදුද පිරිසුදුද පිළිබඳව එයා සැලකිල්ලක් නැහැ. ඒ නොතකා හරිනෝ. ඒ නිසා ඒ අපිරිසුදු භාවයේ හෝම තියාගෙන ඉන්නෝ ඒක විශේෂයක් නෙමෙයි. තව කෙනෙක් පිරිසුදු භාවයේ තව මට්ටමකින්, තව කෙනෙක් පිරිසුදු භාවයේ තව මට්ටමකින් ඒක සලකන්නේ. බාහිර පිරිසුදු භාවයේ සලකන්නේ එක එක මට්ටම් වලින්. ඒ වගේම තමයි අධ්‍යාත්මික පිරිසුදු භාවයත් ඒගොල්ලෝ සලකන්නේ එක එක මට්ටම් වලින්. බලන්න ඔබ මොන මට්ටමේ ඉතන අතර වෙලා ඉන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් බලන්න ඔබට සෑහීමට පත්වන්නට පුළුවන් මනසක් ඔබට තියනවද? ඒ කියන්නේ ඔබගේ නිදන කාමරේ නේද? ඇඳට වෙලා සතුටින් ඉන්න පුළුවන් ජීවිතේ, සන්තෝෂයෙන් ජීවිතේ දිහා බලන්න පුළුවන් මනසක් ඔබට තියනවද? පීඩාවෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් මනසක් ඔබට තියෙනවා. ඔබේ සැබෑ චරිත ස්වභාවය තියෙන්නේ ඔබගේ පෞද්ගලික කාමරය ඇතුළේ. එතකොට තමයි ඔබ ඔබත් එක්ක ජීවත් වෙන කාලය. ඒගොල්ලේ හම් හෝ යන්තම් ඇති කියලා දඟාලා කාමරේ දරවහගන්නේ. ඊට පස්සේ තමයි කැමති විදියට පුටුවේ වාඩි වෙන. ඔයා කැමති විදියට ඇඳේ වැතිරෙන්නේ. එතනින්දලා කැමති විදියට තමන් කාලය ගත කරලා ආයි අර විශ්මුණු මේ ටික දාගෙන ඉත් කරගෙන ඉත්තන් ඔක්කොම එල්ලගෙන රෙඩි වෙලා ආයිසරේකුත් කණ්ඩායම් බලන මෙහෙම වෙලා ටක් ගාලා දොර අරගෙන එළියට එන්නේ. ඇයි ආයි මම ඇක්ෂන් රඟපාන්න පටන් ගත්තා. හා හායි කිව්වා, ගුඩ් මෝර්නින් කිව්වා, ආයි කිව්වා, ගියා වැඩ කරා. ආයි තවසට ආව දොර යවුවා, හම්මෝ යන්තම් ඇති. ඒ තමන්ගේ සැබෑ ජීවිතේ තමයි යන්තම් ආවා මං කැමති විදියට පාඩුවේ ජීවත් වෙන්න. අන්න ඒ මොහොතේදී බලන්න තමන් සෝපන්ද කියලා. මම තරුණ කාලේ මම දැක්කා ඒ රඟපෑමක් වගේ. එළියට යනකොට අපි පොණ්ඩේ පීරලා පීරලා වතුර පස්සතාවක් බලලා මූණ බලලා සපත්තුව කලිසම හොඳට බලලා පස්සත් බලලා ඉස්සරහත් බලලා ඔක්කොම බලලා කැරකිලත් බලලා ඉතින් එළියට යනවා. ඉතින් කැන්ඩි ෂූට් එම්ටි පොකට් දාගෙන යනවා. ඒක දාගෙන ඉතින් පාරේ ඉතින් නළුව වගේ ගිහිල්ලා ඉතින් ඔක්කොම කරලා ඉතින් රඟපාල ඇවිල්ලා ආයෙත් බලාගෙන ඉන්න මේ මමද මේ සිනාසෙනවා, මේ හිනා සිනාසෙනවාද මේ? මම හිතන්නේ ඔබේ ජීවිතයටත් ඒ තත්ත්වයේ යම් ප්‍රමාණයකට හරි සම්බන්ධ ඇති කියලා හිතන. මොකද මමත් මානවයෙක්නේ, එහෙම කරපු නිසා. ඔබත් පොඩ්ඩක් හරි අඩු වැඩියෙන් ඔබලගේ ඒ දේ නේද තියෙන්නේ? ඒ රඟපෑම නැද්ද එළියට? තියෙනවනේ. ඒක ඔබ පිළිගන්න පුළුවන් පෞරුෂයක් තියෙනවා. එලිතර බවක් තියෙනවා. හරි හෝ වේවා, වැරදි හෝ වේවා, කවුරු මොන හිතුවත් ඒකෙම පිළිගන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතන අපි වැරදි කරගන්න හැකියාව තියෙනවා. දැන් මම කියන්නේ ඒක වෙනස් කරන්න කියන එක නෙමෙයි. ඇයි අපිට එහෙම වෙන්නේ කියන එක. අපිට හැම මොහොතකම සතුටෙන් ඉන්න සජීවී දහමක්. සජීවී ජීවිතයක් ඒ කියන්නේ එඩිට් කළේ නැති එහෙම නැත්නම් සකස්ුවේ නැති ලයිව් ජීවත් වෙනවා සජීවී ජීවිතයක් තියෙනවා. මොකද මේ සජීවී ජීවිතය කියලා කියන්නේ එයා කිසි දෙයක් එඩිට් කරලා දාන්නේ නැහැ, ක්‍රියේට් කරන්නේ නැහැ, වචන හදන්නේ නැහැ, සිතුවිලි හදන්නේ නැහැ, ආකල්ප වැඩි වීම හදලා දාන්නේ නැහැ. ඔබ හිතුවොත් මං හරියට 100%ක්ම විවෘත වෙනවා. එක දාර්ශනිකයෙක් කියලා තියෙනවා, ඇත්ත කියන මනුස්සයෙකුට කිසි දෙයක් මතක තියාපා ගන්න අවශ්‍ය නැහැ කියලා. ඇත්ත කියන මනුස්සයෙකුට මම සත්‍ය කියන කෙනෙක් කියලා තේරුම් ගත්තා ඕන වෙලාවක. මගේ තුල බැලුවත් මගේ ඇත්ත, අනුන් තේර බැලුවත් ඒ ඇත්ත, මම ඇත්ත කියන ස්වභාවයෙන් යුක්තයි කියන කෙනෙක්ගේ මනසට පැමිණියොත් එමේ යාර කිසි දෙයක් මතක තබා ගන්න ඕනේ. දැන් අම්මලාට බොරුවක් කියලා ක්ලාස් යනවා කියලා වෙන කොහේ හරි ෆිල්ම් එකක් බලන්න හරි එහෙම නැත්නම් වෙන යාළුවෙක්ගේ ගෙදර හරි කොහේට රවුමක් දැම්මොත් එහෙම පුතා ක්ලාස් ගියා, ඔව් ක්ලාස් ගියා, මොනවද කියන්නේ, අනාද කියන්නේ, මොනවද මේ මෙහානේ. එතකොට හැමතිස්සෙම අවදින් ඉන්න සිද්ධ වෙනවා. පුතා කොහොමද අද පන්ති ගියන්නේ? ආ ඔව් තාත්තා පන්ති ගියා. ආ පන්ති තිබ්බද? ඔව් මං අගේ පැත්තෙන් ආ පන්ති තිබ්බේ නෑ නේ වගේ ළමයි හිටිය. අයි වේලාසනින් යන්නුනේ ඒක. මතක තියාගෙන ඉන්න සිද්ධ වෙන බුරුතුන් මතක තියාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඇත්ත කිව්වා කිසි දෙයක් ඔළුවේ රඳව ගන්න ඕනේ. එතකොට ඔළුවේ කැක්කුම් නැහැ. හොර වැඩ කළොත් එහෙම ඔළුවේ කැක්කුම් තියෙනයි. නිතරම ප්‍රෙෂර් එකකින් ඉන්නේ. ඔන්න එකේ ඉන්න ඕන. ස්ටාර්ට් එකේ ඉන්න ඕන. ඇයි? දැන් ඇහුවොත් දැන් මොනව හරි ඔතල කියන්න ඕන මම මේකට. එසා කියලා සජීවී ඉන්න ගුටි කෑවත් ඇත්ත කියනවා. කොයිද කියන්නේ? මං අද බෝයිෆ්‍රෙන්ඩ් එකක රවුමක් ගිහින් ගියා. කීම් ටික කිව්වයි. මං අද ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න ගියා බං. ඈ? ඔබට දැන් මේ වෙනකොට ඉන්නවද? ඉන්නවා. එච්චරයි. ඒකේ ප්‍රශ්නයක්. දැන් මාත් මේයි කාලේ. මේ මට අම්මා මේ ගෑල්ල මේ ගිලුමක් කියලා තියෙනවා. ඉතින් අපි ඔක්කොම කෝලේ කට්ටියත් එක්ක බලන්නේ. කාපු බලන්න මේ ළමයිගේ වයස කියන. මං කියන තාම ඕලේ වෙන. අයියෝ මේ තාම ඉගෙන ගන්න ළමයි ඉන්නේ. කියන්නේ ඉතින් hina එනවා. එතකොට බලන්න ඔළුව කිසි දෙයක් හංග ගන්න දෙයක් නැහැ. එකක් දෙමෝපියෝගේ අය තේ විවෘත භාවයට කැමති වෙනවා. ඒව අවඥාණයෙන් බලන්නේ නැතුව එහෙනම් දරුවෙක් එහෙම විවෘත යමක් කමක් කියනවා නම් ඒක දිහා හරි සංසුන්ව බලන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ගෙදර හොඳ යාළුව බවට පත් වෙනවා. මේ හිතට වඩා ආස්වාදනීය තත්ත්වයක් තියෙන්නේ බැරි දේවල් සහ වැරදි දේවල්. අන්න බලන්න පාපැදියක් තියෙන කෙනාට ආස්වාදයක් බවට පත් වෙන්නේ මොටෝසයිකලයක්. මොටෝසයිකලයක් තියෙන කෙනාට ආස්වාදයේ බවට පත් වෙනවා පොඩි මරූටි කාර් එකක්. ආසාවක් එන්නේ නැදේ. ලොකු ආස්වාදයක් අභියෝගයක් වෙනවා. පොඩි මරූටි කාර් එකක් තියෙන කෙනෙකුට ආස්වාදයක් වෙනවා මීට වඩා පොඩ්ඩක් ලොකු කාර් එකක්. ලොකු කාර් එකක් ටිකක් පාවිච්චි කරනකොට හිතෙනවා මෙහෙම මදිමත් ටිකක් ලොකු ජිප් එකක් ඕන. එහෙම ලොකු ජිප් එකක ආස්වාදයක් තියෙන කෙනෙකුට කවදාවත් ආයි මරූටි කාර් එකක් ආස්වාදයක් වෙයිද? වෙන්නේ නැත. මම කියන්නේ හැමදාම අපිට අභියෝගාත්මක දේ සහ වැරදි කියන දේ ආස්වාදනීයයි. ඔන්නම් ගෙදර අම්මලා කියලා යන මේ අඹගත් 10ම පුතා අඹ කන්ද මේ අඹ ගහේ නම් අඹ කන්න එපා කියලා යන්න බලන්න. අර එපයි කියපු අඹ ගහේ අඹ කන්න. දැන් අම්මලා කිව්වොත් එහෙම වෙන ඕන කොල්ලෙක් එක්ක ඵලයන් උඹ මේ කොල්ලත් එක්ක නෑ යාළු වෙන්න පා කියලා කිව්වොත් ඒ කොල්ලත් එක්කම කරලා යනවා. ඒකේ හැටි. එපයි කියන දේ ආස්වාදනීයයි. වැරද්ද ආස්වාදනීයයි. අභියෝග බාර ගන්න කැමති. ඒ මානසික ස්වභාවය. නමුත් බුද්ධිමත් වුණාට පස්සේ එහෙම එපයි කියන දේ හරියි. එහෙම කරන්න කල්පනා කරන්නේ නැහැ. එයා නිසිදී ඍෂිදී කලට වේලාවට කවුරු කිව්ව කොහොම වුණත් මම කළ යුතුයි කියන තැනට ඒගොල්ලෝ කල්පනා කරනවා. නමුත් මානසික ස්වභාවයේ මූලික පදනම ඕකයි. ජීවිතේ ගොඩාක් වෙලාවට ඔය පෝසත් වෙන්නේත් අභියෝග ඒ එන්නේ දුප්පත්කම නිසා ඔබට දුප්පත් ඔබට පෝසත් වෙන්න බෑ ඔබ දුප්පතෙක් ඔබ හිඟන්නේ කියලා එයාට දෙදිව මානසිකව මේ පැත්තකට දැම්මහම තමයි ඒගොල්ලෝ නැගී හිටියේ මම පෝසත් වෙන්න ඕන කියලා. එමත් නැත්තම් ඉගෙන ගන්න ඉද්දිත් එහෙමයි. ඔබට ඉගෙන ගන්න බෑ වා මෝඩෙක් වා වැඩක් නැහැ කියලා පැත්තකට දාපු අය තමයි සමහරලාට ලෝකෙට අධ්‍යාපනයෙන් වැඩක් කරන්නේ. ඉගෙන ගත්තයි මෙන්න ගෙවල් වලට නාගෙන හැමෝම නෙමෙයි. ඒ ඉගෙන ගන්න හැරි පෙළඹෙන්නේ තමන්ගේ අභියෝගත් එක්ක. එපයි කියන දේ සහ අභියෝගාත්මක දේ තමන්ට ආස්වාදනීය වෙන හැටි. ඊට පස්සේ අපි හිතමුකෝ ඔය හැම දෙයක්ම තියෙන ලොකු චිප් එකක් තියෙනවා ලොකු ගයක් තියෙනවා ලොකුවට සල්ලි තියෙනවා ඇති වෙන්න සල්ලි තියෙනවා සමනුත් කාල වටපිටාවට දීලා තවත් උතුරන්න සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඒගොල්ලන්ට හිතෙනවා ඔන්න අපේ වගේ රටකට ඇවිල්ලා ඈත දුෂ්කර පළාතකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා අර ඔක්කොම ටික පැත්තකට දාලා පාත්‍රේ කුයි සිවුරු කුයි විතරක් තියාගෙන මෙන්න පාඩුවේ ඉන්න. ඇයි සෙරප්පු දෙකක්වත් නැහැ. ඇයි? එයාගේ ආස්වාදනීයයි. එයාව අපේ නායක හමුදුරු ළඟ මහල උනා කොරියාවේ හිටපු විශාල කම්පැනි එකක් අයිතිකාරයෙක්. ඒක විකුණලා ඒක සල්ලි පොත්වල දාලා තිබුණු බාන්නත් ඒක මේව කරලා විශාල කන්ටේනර්ස් ගණනාවක බඩු ලංකාවට ගෙනල්ලා බෙදලා දීලා මිනිස්සු මහනෙලා ඉන්නවා. දැන් සිවුරක් කරේ දාගෙන පාත්‍රයක් අරන් සරපදේ බුද්දතු පාර යනවා. එයාගේ ආශාදේ ඔබ කැමති වේද? අයියෝ මොන හිඟන ජීවිතයක්ද ඔහොමද ජීවත් වෙන්න ඕන කියලා අය. ඒක ඔහුගේ ආශාදේ. ඔහුට ලොකු ජීප් තිබුණා, ලොකු කම්පැනි එකක් තිබුණා, ලොකු නිවාස තිබුණා. ඉතින් හැමදේම තිබුණා. දුවා දරුවෝ හිටියා, භාර්යාවරු එක්කෙනෙකුට 10 දෙනෙක් 20 දෙනෙක් විතර ඉන්නේ සමහරලාට එක්කෙනෙක් මැදට. ඒ ඔක්කොම දාලා ඇවිල්ලා තියෙනවා. දැන් ඒක අභියෝගයක් වුණේ. අභියෝගයක් වුණා නම් එහෙම තමයි ඒක පස්සේ යනවා. ඒ අභියෝගයක් නොවන නිසා ඒක දාලා ඇවිල්ලා දැන් මෙන්න සෙරප්පු දෙකක් අන්නතෝ පාරට. ඉතින් මගේ වයස වගේ පේන නිසා මම ඇහුවා ආගේ වයස කීයද කියලා. තරුණ වයස වගේ වයස වගේ පේන්නේ. කිව්වා 59යි කිව්වා. මම ඊට පස්සේ බය වුණා මේ මිනිහයට 59 මිනිහෙද්ද මම මේ යාළුවෙක් වගේ ආශ්‍රය කරන්නේ කියලා. වයස පේන්නේ ඔවුන්ගේ ස්වභාවය හැටි. පේනව නේද තමන්ගේ මේ පෝසත්කම තියෙන්නේ තමන් විනින තැන. එහෙම නැත්නම් තමන්ගේ ආස්වාදයේ ඇති තැන. ඒක ඒකේක පුජ්‍යලයකට වෙනස්. දැන් මේ කොළඹයි ඉන්නයි හීන මවන සමහර අය අපි ගම් පලාතක ගන්න ඕන වෙලක් නැද පොඩි ඉඩම් කෑල්ලා. මොකද අපිට ඉන්දරයටලා ගිහිල්ලා එන්නේ මාසයකට අමාරකට සැරයක් විවේක ගන්න. එයාගේ ආශාව. ගමක ඉන්න කෙනෙක් හිතනවා නෑ එහෙම දෙන්නේ අපි කොළඹට එන්න ඕන මේ කොළඹ කොන්ක්‍රීට් එකක් හදාගෙන මේ කච්චට වෙලා කොටු වෙලා ඉන්න ඕන කියලා. ඇත්තටම මට නම් පේන්නේ ස්වයංසිර කරුවෝ. දැන් මානසික දියුණුවක් ඇති නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. නැත්තම් කැළඹිලි මානසිකත්වයක් එක්ක මේ ගේට්ටු තාප්ප ගහගෙන ඉන්න එක ස්වයං සිර කූඩුවක් හා සමානයි. පොඩක් අඩු වැඩියෙන් තේරෙන්නේ නැද්ද ඒක? ඒක තේරුම් ගන්න ඒක දිහා වෙනස් විදියට බලන්න පුරුදු වෙනකොට ඒ තත්වයෙන් එහාට තව පොඩ්ඩක් යන්න ඕනේ කියලා හිතන කෙනෙකුට වෙනස් වෙන්න ඕන කෙනෙකුට. හරි. දැන් ওই විදියට බලාගෙන ගියාම ජීවිතයේ සැනසෙල්ල තියෙන්නේ ගමේද, කැලේද, පෝසත් කමේද, කොහෙද තියෙන්නේ? ඔය කොහෙවත් නෙමෙයි සැනසෙල්ල තියෙන්නේ. කැලේවත්, ගමේවත්, පෝසත් කමේවත්, දුප්පත් කමේවත් නෙමෙයි, නගරේවත් නෙමෙයි. තියෙන්නේ අපේ මේ සිත හඳුනාගත්ත තැන. සිතේ ස්වභාවයන් හඳුනාගත්ත තැන. ඔබට පොල්ලක් අරන් බැන වැදීගෙන මිනිස්සෙක් වෙනවා. ගහන්නවා වගේ. ඔබට එකපාරට තරහක් එනවා. මොකද මම නිකන් ඉන්න මට පොල්ලක් අරන් මේ මිනිස්සෙ ගහන්න එන්නේ කියලා. හැබැයි ඔබ ටික දුරක් දුවන දුවට පස්සේ යන අනිත් මිනිස්සයා කියනවා ඔයා ඔහොම තමයි යාට පිස්සු කියලා. අර පොල්ල අරන් ආපු මිනිස්සෙට පිස්සු කියලා කියනවා. කිව්වා මොකද කරන්න ඔබ? එදා ඉඳලා. එදා ඉඳලා පොල්ලක් අරන් පස්සේ ගේනකොට ඒ දුවනවා. තරහක් නැතිව. ඒ තරහක් නැතුව දුවන්නේ. එයාට පිස්සු. ඒකයි. ඒ වගේම යම් යම් පුජ්‍යලය පිළිබඳව හරියටම තේරුම් ගත්තහම ඒ ස්වභාවයෙන් ඒ දෙනා දිහා බලනකොට අපිට කේන්තියක් එන්නේ නැතුව බලන්න පුළුවන්. දැන් අපි තේරුම් අරගෙන හිටියොත් මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට පිස්සු තියෙනවා කියලා. මිනිස්සු අපිට බයිනකොට, නින්දා කරනකොට, අපහාස කරනකොට, කේන්ති ගන්නකොට, කුහක වැඩ කරනකොට, කේලම් කියනකොට පහුවයාට පිස්සු කියලා වේරෙන්න පුළුවන්. දවසක් 100 කෙනෙක් මාත් එක්ක කතා කරගෙන ඉන්නවා. හරි වේගෙන් කතා කරනවා. හරි සැරෙන් කතා කරනවා. ටිකක් මාව අභිභවා කතා කරනවා වගේ හරි සැරෙන් කතා කරනවා. මම එහෙම ටිකක් කතා කර කර ඉදී කතාව අවසන් වෙන කිට්ටුව මං අහුවා 100ට අරිසස්ත කියලා. ඊට පස්සේ කියනවා මගද කොහමද හාමුදුරුවෝ දැනගත්තේ? අවුරුදු 3ක් වෙනවා. සරිම නෑ තාම කිව්වා. හාමුදුරුවන්ට ලෙඩ කියන්න පුළුවන්ද එහෙම? ඥානේ. නෑ මං කිව්වා මට එහෙම ඥානයක් නෑ. මට 100 කතා කරපු විදියට හිතුණා. සියදාරිසස් ඇති කියලා. මොකද ඒ යම් කිසි උදයක් උහුලගෙන දරාගෙන වගේ හදිස්සියකින් වගේ කතා කරනකොට ඉතන මොකක් හරි රෝගයක්, මොකක් හරි අපහසුතාවයක්, මෙයා පීඩනයක් මේ දරාගෙන මේ කතා කරන්නේ. ඒකයි මෙච්චර මේ සර. ඒක ඔබටත් පුළුවන් සමහර වෙලාවට වේගින්, කේන්තියෙන්, තරහෙන් වගේ කතා කරනකොට ඔයාට ආරිසස්ත කියලා හන්න. ගුටි ගන්නත් තේින්දන්නේ නැහැ. ඈ නේද? හයියෙන් බැනගෙන බැනගෙන යනකොට නේ අහන්න පුළුවන් එහෙමද කියලා. එහෙමත් නැත්නම් හිතන්න පුළුවන් එයාට ආරෙසස් වෙන්නේ නැති කියලා ගත්තහලා දාන්න පුළුවන් නේ. නිකන් පාරේ යන ගමන් නිකන් අනවශ්‍ය විහිළුවක් හරි අනවශ්‍ය දෙයක් හරි මොනවක් හරි කියලා මල්ලි එයාට ආරෙසස්ද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ආරෙසස් වෙන්නේ නැති කියලා යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක දාලා යන්න පුළුවන්. අපි පීඩාවටපත් කරන ප්‍රධාන සාධකය ගැන ගමු. ප්‍රධාන කාරණේ ඔබව පීඩාවටපත් කරන්නේ ප්‍රමුඛ වශයෙන් ඔබේ ජීවිතයේ දිහා ඔබ පරීක්ෂා කරලා බලන කවුද? සමහර අය කියයි මගේ මහත්තයා මගේ නෝන, සමහර අය කියයි මගේ අම්මා තාත්තා, සමහර අය කියයි මගේ යාළුවෝ, සමහර අය කියයි මාව වැඩිම පීඩාවක්පත් කරන්න මගේ රස්සාව. නෑ, ඔබ තව තව සොයාගෙන යන ඔබ ජීවිතයේ ඔබේ ජීවිතයට වැඩියෙන්ම පීඩාව පමුණවන කෙනා. ඔබේ ජීවිතයේ වැඩියෙන්ම පීඩාවට පමුණවන කෙනා ඔබේ මනස. ඉන්නෝ මමත්වය නැත්තම් කියන්නේ අයි එක අකුරයි අයනම් මම. අපිට පුළුවන් නම් මේ without I ජීවත් වෙන්න, I වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් නම් nothing stress. අපිට අසහනකාරීත්වයන් නැත. අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නේ with I, මම සමග. මම වෙමි, මම කියන தത്വයේ හැමතිස්සෙම ජීවත් වෙන්න අපි පුරුදු වෙලා තියෙනවා. කොහොමද මේ මමත්වය තොර ජීවත් වෙන ක්‍රමවේදය? මොකද්ද අපි අනුගමනය කරන්න ඕන ක්‍රමය? මම අහන්න කැමති ඔබට මේ ඉස්සරහා තියෙන ඉඩම් කැලගියපයක් තියෙන ඔබට වේදනාකාරී දේවල්. ඔබට ගෙදර ඉන්නකොට මතක් වුණාද? මේවා කවුරු හරි එලි කරනවා ඇති, වෙනස් කරනවා ඇති කියලා ඔබට ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ. යම් යම් දේවල් ඔබට තියෙනව නේද? ඒවා වෙනස් වෙනවට කැමති නැහැ, වෙනස් කරනවට කැමති නැහැ, වෙනස් වෙයි දන්නේ නැහැ කියලා නිකන් බය වගේ ඇති වෙන දේවල් තියෙනවානේ. එතකොට ඔබට තේරෙනව නේද නොබැඳිච්ච දේ හා බැඳිච්ච දේ අතර තියෙන වෙනස? ඔබ මේකට කිසිම ආකාරයක බැඳිලා නැහැ. ඒ නිසා මේ පිළිබඳව ප්‍රශ්න නැහැ. ඒත් ඔබ බැඳිච්ච දෙයට පිළිබඳව ඔබට තියෙන හැමතිස්සෙම මොනවාද? බය, කුතුහලය, සැකය වගේ දේවල් තියෙනවා නේ. දැන් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙකුට බැඳුනහම නේ එතරම් සැකයි, මෙයා වෙන කෙනෙක් එක්ක යාළු වෙන කෙනෙක්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුට බැඳුනහමත් එහෙමයි, යා වෙන කෙනෙක් එක්ක යාළු වෙනද, වෙන කෙනෙකුට කෝල් කරයිද, ෆෝන් එකත් පරීක්ෂා කරනවානේ නේ, කෝල් කරයිද, ලියුම් දෙයිද, පැනලයිද කියලා බයයි. ඒ බැඳීම් ඇති වෙච්ච තැන තමයි වේදනාව හටගන්නේ. එතකොට මේ උපාදානය කිරීම කියලා මේකට කියනවා, අල්ලා ගැනීම කියලා කියනවා. කොච්චර අල්ල ගන්නවද කියනවනේ, ඒක පොඩ පොඩ පටන් ගන්න. මුලින්ම හිතේ තියෙන වේදනාත්මක ස්වરૂපයක්, සංවේදීතාවයක් හටගන්නවා. මට මගේ හිතට දැනුණා ඒක. ඒක තව පොඩ්ඩක් පෝදිනවා. ඊට පස්සේ ඒක නැවත නැවත බලන්න කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ නැවත නැවත පුබුදිනවා හිත. ඊට පස්සේ ඒ දේ තමයි ලබා ගන්න හිතෙනවා. ලබා ගන්නවා. ඊට පස්සේ ආරක්ෂා කරන්න හිතෙනවා. ආරක්ෂා කර ගන්නවා. ඊට පස්සේ වැඩි කර ගන්න හිතෙනවා. නිමක් නැහැ. කෙලවරක් නැහැ. අවශ්‍යතාවන්ට අවසානයක් නැත. මේ ලෝකේ කාගේ හරි අවශ්‍යතාව සම්පූර්ණ වෙච්ච කෙනෙක් ඉන්නවද? අවශ්‍යතාවන්ට අවසානයක් නැත. අවශ්‍යතාවන්ගෙන් නිදහස් වීමේ අවසානයක් ඇත. ඒක හරි දාර්ශනික වචනයක්. කොහොමද මේ අවශ්‍යතාවයන්ගෙන් නිදහස් වෙන්නේ කියලා බලන එක. මං හිතනවා මේ මීට වඩා දෙකක් ගැඹුරු කරන්න හොඳ නෑ කියලා මේගොල්ලන්ට. දිරවන්න තියෙන්න පුළුවන්. එනිසා මම ගොඩාක් මේ සරල කරලා කතා කරේ. ඉතින් ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ටිකක් වැඩිපුර ටිකක් ශ්‍රවණය කරන එක. ශ්‍රවණය කිරීම සඳහා උඹට පුළුවන් අන්තර්ජාලයෙන් නිවන් මඟ TV, එහෙම නැත්නම් එඹිලිපිටිය ආනන්ද තේරෝ කියලා සර්ච් කරාම ඕන තරම් තියෙන දේශනා සියගාන 500ක් අතර අවුරුද්දක් විතර වුණත් අහන්න පුළුවන් එක දෙකට. ටිකක් වැඩිපුර අහන්න වෙනවා මේ කරුණ තේරුම් ගන්න. මොකද මේක වාචික පිළිතුරක් නෙමෙයි තියෙන්නේ, අධ්‍යාත්මික වෙනසක්, පරිවර්තනයක්, චේන්ජ් කරනවා, අධ්‍යාත්මය වෙනස් කරගන්නවා. ඒක වෙනස් වෙනතුරු තමන්ට ඒ සැනසිලි දායකත්වයක උර ගන්න බෑ. සවාචික උත්තරයක් නෑ මේකට. මේක ප්‍රතික්ෂේප කරන්න, මේක පිළිගන්න කියන එක තමයි ලෝක හැම තැනම උගන්වන්නේ. නමුත් මා යන්වීම එහෙම එකක් නෙමෙයි. ඒක ප්‍රතික්ෂේප කරන්න, මේක පිළිගන්න කියන එක නෙමෙයි. ඔබට එතනින්ම තේරෙන්නේ නැද්ද මේ විශේෂත්වය? ඔබට හමුණු හැම යන්වීමක් තුළම තියෙන එක, ඒක වැරදි, මේක තමයි හරි. ඒ දෙයිය නෙමෙයි ඔබ විශ්වාස කරන්න ඕන මේ දෙයිය. ඒ ශාස්ත්‍රවරය නෙමෙයි විශ්වාස කරන්න ඕන මේ ශාස්ත්‍රවරය. ඒ ආකල්පය නෙමෙයි හරි මෙන්න මේ ආකල්පය. මට ආකල්ප වලින් වැඩක් නැත. ආකල්පයක් වෙනස් කරලවත් මට වැඩක් නැත. ආකල්පයෙන් දුරු විය යුතුයි. ආකල්ප දුරු කළ යුතුයි. එහෙම අපි මතක් කරන්නේ ඇයි? අපේ මේ මනසට යොදලා තියෙන මනෝ, මනස සිත කියලා යොදන්නේ ඒකට. මනස මනෝ. ඇයි මනෝ කියලා කියන්නේ? මේක ඇතුලේ තියෙන චිත්‍රපටය. අධ්‍යක්ෂකවරයා ඔබ. ඔබ විසින් අධ්‍යක්ෂණය කරන ලද, නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි තියෙනවා මේක ඇතුලේ. ඔබට තියෙන්නේ මොකද? ඔබේ චිත්‍රපටිය ඔබට බල බලා ඉන්න පුළුවන්. ඊට පස්සේ චිත්‍රපටිය හොඳ නැති වෙනකොට ගිහිල්ලා කියනවා, අනේ මගේ චිත්‍රපටිය පරණ චිත්‍රපටියමයි, තාම බලන්නේ. මේ මගේ මේ චිත්‍රපටිය අලුත් කරලා දෙන්න බැරිද? එහෙම නැත්නම් මේ පරණ සින්දුව තාම ආන්නේ, මේක රීමික්ස් කරලා දෙන්න බැරිද අපිට? ඊට පස්සේ රීමික්ස් කරනවා, ඊට පස්සේ වෙනස් බීට් එකකින් ඔන්න ඒ කට්ටියක දවසක් අහලා ඉවරලා කියනවා, අනේ දැන් ඒ රීමික්ස් එකත් හරිනෑ වගේ, මේක ආයි අර පරණ ක්‍රමයට අහන්න බැරිද හදලා. ඔන්න ඕ අලුත් සින්දු ඊළඟට පරණ ක්‍රමයට හදලා. තමන්ගේ නිර්මාණ ටික තමා තුළ තියෙන, තමා බල බල ඉන්න, මේකට කියනවා මනෝ කියලා. මනෝ කියන්නේ මවන ලද, නිර්මාණය කරන ලද, නිර්මාණය කරගත් දේවල්. පිරිලා තියෙන ඒ ටිකේ මනුස්සයට බරක්. කිසිම නිර්මාණයක් නැතිව සජීවීව මේ ලෝකේ දකින්න අවදි වෙනවා නම් එයා තමයි හීන ලෝකවල ඉන්නේ නැතුව සජීවීව බලන නිදහස් මනසින් නිදහස් ඔලුවකින් හිතෙන්ට එන්න. ඉතින් ලොකු ආත්මීය පරිවර්තනයක් වෙන්නම ඕන. ඔබ කිව්වොත් පිළිගන්නවද ඔබ ඔය ඇසින් දකින දේ නෙමෙයි ඔබ දකින්නේ කියලා? ලෝකේ තියෙන දේ නෙමෙයි ඔබ දකින්නේ කියලා ඔබ කිව්වොත් පිළිගන්නවද? පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. සම්පතේ වදා දැන් බලන්න මෙන්න මේ පිළිමේ දෙය. ඔබ දකින්නේ ඇසින් දකින දේ නෙමෙයි. ඔබේ ආකල්පමය මත තියෙන සංකල්පය ඔස්සේ දකින දේ තමයි මේක දිහා බලන්නේ. දැන් මේ පිළිමය කෙරෙහි ඔන්න වෛරයක් ඇති කරලා තිබ්බනම් එහෙම මේක දැක්ක ගමන්ම තරහක් ඇති වෙනවා. ඒ බුද්ධා හොඳ නැහැ. බුද්ධා මේක පොලේ ගහන්න ඕන, කඩ යන්න ඕන කියලා ඔනත් හිතෙන්න පුළුවන්. බෝගහක් දිහා බලන බෞද්ධයෙක් වූ කෙනෙක් ඒක දිහා බලන තාලේ වගේම වෙනත් ආගමිකයෙක් ඒක දිහා බලන තාලේ සම්පූර්ණ තරහ ත්‍රස්තවාදී ඒක දිහා බලන තාලේ බලන ගහේ ස්වභාවය දැක්කම ඉවරයිනේ. ස්වභාවයෙන් බැලුවාම මෙතෙන් ගලුවාම ස්වභාවිකව බැලුවාම ඒකේ ලස්සනක් පේනවනම් ලස්සනයි කියලා බාර ගන්න හැකියාවක් තියෙනවා. ඒ ඔබට ස්වභාවික දේවී ලෝකේ බලන්න හැකියාව ලැබුණොත් අර ආකල්ප නැතුව ඔබට හරි සහනයක් ඇති වෙනවා. චිත්‍ර නැතුව සජීවීව හැම විටම දකින්න. ඒක තමයි අර මුලින් කතා කරපු පොඩි ළමෙක් වගේ කියලා අවුරුදු 6ට 7ට ඇවිල්ලා පොඩි ළමෙක් වගේ බලන වැඩි ගොඩාක් ආකල්ප නැහැ ලෝකේ දිහා. වැඩි මනෝමය ස්වභාවයක් නැහැ. ඒ නිසා එයාට සජීවී ලෝකයේ දකින්න හැකියාව ලැබෙන මනෝමය ස්වභාවය නැත්නම් ඔබට හැකිද කියලා බලන්න මනෝමය ස්වභාවයක් නැතිව දකින්න. කෙනෙක් දිහා, ගහකොළ දිහා, මේ ඕනම ශාස්ත්‍රවරයෙක් දිහා නේ මිනිස්සු දිහා මේ මනෝමය ස්වභාවය නැතුව දකින්න පුළුවන් නම් ඔබට සැනසෙල්ල තියෙනවා. මේ මිනිස්සු ළඟ මේ වාද වේදකම තිබ්බත් ඔබට සැනසෙල්ල තියෙනවා. ඔබ සැනසීම තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් නොවේ. ඔබට හැකියාව තියෙනවා නම් අනිත් අයට සැනසීම බෙදන්න. ඔබ නියම ආදරවන්තයෙක්, එහෙම නැත්නම් ආදරවන්තියක්. ඔබ අනිත් අයගේ සැනසීම බලාපොරොත්තු නොවි අනිත් අයට සැනසීම බෙදන්න ඔබට පුළුවන් නම් ඔබ නියම ආදරවන්තයෙක්, ආදරවන්තියක්. හැබැයි ඔබ අනිත් අයගෙන් සැනසීම බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නෙමෙයි, ඔබ හිඟන්නේක හෝ හිඟන්නියක්. මුලින්ම තමන් සැනසෙලි දායක කෙනෙක් බවට තමන් පත් වෙන්න ඕන. එහෙම නැත්නම් බෙදන්න බෑ. තමන් පෝසක් වෙන්න ඕන, අනුන්ට යමක් බෙදන්න නෑ. ඉස්සෙල්ල බලන්න තමා ළඟ තියෙනවද කියලා ඒ සැනසෙල්ල. ඔබ තව කෙනෙකුට කන්න කියලා දෙක් කරන්නේ තමන්ට අනුභව කරන්න පුළුවන් දෙයක් නෙයිද? ඒ වගේම ඔබේ මනස මුලින්ම තමන්ට අනුභව කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ට තමන්ගේ මනසත් එක්ක ජීවත් වෙන්න පුළුවන් සොඳුරු මනසක්, සැහැල්ලු මනසක් ඔබට තියෙන්න ඕන. ඊට පස්සේ තමයි අපිට මෙන්න මේ මනසට අනිත් කෙනාට එන්න කියලා කියන්න හැකියාව ලැබෙන්නේ. තරුණ ජීවිත නිසා සමහර විට ලොකු ජීවිතේ ගැඹුරු අත්දැකීම් ලබන්න ඕන කියලාවත්, එහෙම නැත්නම් ගැඹුරු වේදනාකාරී තත්වයන් මේ ජීවිතේ තියෙනවයි කියලාවත් අත්දැකීමක් නැති වෙන්න පුළුවන්. එතෙක් ඒ අත්දැකීම එක නුවණින් දකින්න ඕන. එහෙම නැත්නම් එයත් ස්වභාව ධර්මයක් එක්ක මේ අත්දැකීම් දකිනකොට ඔන්න දහමට යොමු වෙනවා. ඔන්න දහමට යොමු වෙලා තියෙන ගොඩක් වෙලාවට මෞපිය සෙනෙහස අහිමි වීම නිසා, එහෙම නැත්නම් ජීවිතේ ලොකු ලොකු හැලහැප්පිලි වෙන්න වෙච්ච නිසා තමයි විශේෂයෙන් බුදුදහමේ ප්‍රතිඵලය සමහර අය අරගෙන තියෙන්නේ. සමහර අය ප්‍රඥාවෙන්ම තේරුම් අරන් තියෙනවා. සමහර අය යම් යම් හැලහැප්පීම් නිසා ඒක ජීවිත අත්දැකීම් එක්ක තමන ජීවිත විමුක්ති සොයා ගන්න උවමනා නිසා තමයි මේ ධම්මද තෝරගෙන තියෙන බොහෝ දෙනෙක්. වියෝ දුක, එහෙම නැත්නම් පියේ විපයෝග දුක, අපේහි සම්පයෝග දුක, අප්‍රියයන් එක්වීමේ දුක, කැමති දේවල් නොලැබීමේ, නොපතුප දේවල් සිදුවීමේ දුක ආදී දේවල් මෙන්න මේවා සිදු වුණාම තමයි ජීවිතේ සමහරලාට ධම්ම හොයන්නේ. ඒ වේදනාවෙන් නිදහස් වෙන. සමහර වෙලාවට තමන්ගේ සිත කියන එක මේක නිරවුල් කරගෙන මේක නිදහස් කරගන්න පුළුවන් කියන එක දන්නේ නැත්නම් ඒගොල්ලෝ යොමු වෙන්නේ මොන හරි ටිකක් බීලා මත් වෙලා ඒක අමතක කරගන්න. එහෙමත් නැත්නම් මේක මානසික ප්‍රශ්නයක්, මේක වෙනස් කරගන්න පුළුවන් කියලා දන්නේ නැති කෙනා, මේක කාලයෙන් වෙනස් වෙනවයි කියලා දන්නේ නැති කෙනා ඔන්න ඉක්මනින් ප්‍රයත්නක වෙනවා. සිය දිවි හානි කර ගැනීම ආදිය සිද්ධ වෙනවා. ඇයි? තමන්ට අර ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නට තියෙන අපොහොසත්කම, එහෙම නැත්නම් බීතිකාව, ලැජ්ජාව, බය නිසා තමයි මේ සිය දිවි හානි කර ගැනීම වලට එහෙම වේලා සමාජයේ ලක් වෙන්නේ. ඒ ඉදිරියට තම තියෙන්නේ ඒකක් ඒ අය ළඟ විවෘත භාවය නෑ. ඒකයි හේතු බවට පත් වෙන්නේ. මානසික කඩාවැටීම් වලට හේතු කාරක වෙන හේතුව තමයි මේක ස්වභාවයක් කියලා යම් යම් දේවල් පිළිගන්න සූදානම් වෙලා නැහැ, හිත හදලා නැහැ. ඉතින් අපි ස්වභාවයක් තුළ පවතින හැම දෙයක්ම මේක ස්වභාවයක් කියලා තේරුම් ගන්න පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ ඒකේ ගැටලුවක් නැහැ. ඒක තමයි ස්වභාව ලක්ෂණය කියන එක තේරුම් කරගන්න. මම දන්න කෙනෙක්ගේ විවාහ වෙච්ච කෙනෙක්ගේ මම ඇහුවා, ඔබේ නෝනා නිකවත් ඔබට ආරංචි වුණොත් වෙන කෙනෙක් එක්ක යාළුකමක් තියෙනවා, මිත්‍රකමක් තියෙනවා කියලා ඔබ මොකද කරන්නේ කියලා. එයා දුන්න උත්තරය තමයි මොකද්ද? මරණෝ කිව්වා. මං කිව්වා එතකොට මම දන්නවා මෙයා පොඩ්ඩක් වෙන වෙනයත් එක්ක සම්බන්ධතා තියෙනවා කියලා. ඒ නිසා මං කිව්වා එතකොට ඔයා කරන එක ආයෙකට ඉතින් අපි හරි හම්බ කරලා ගන්න බැරුණනේ. ඒ නිසා කවන්නේ මම කොයිද ඒකත් එන ඉතින් ඒ වගේම වැරද්දක් නැහැ. තවනුත් ඒ පැත්තේ එහෙම කර කර අරයට එහෙම වුණාම එහෙම කරනවා. ඇයි එහෙම කරන්නේ? අර එහෙම තමයි. දැන් ආදරය කරනකොට කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න, බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් වේවා, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වේවා, ගිහිල්ලා අහන්න, ඔයා මගේ ආදරය කරන්නේ මොන කොටසටද, මොන දේටද ආදරය කරන්නේ කියලා අහන්න ඕන. කියන්නේ මගේ සල්ලි වලටද, මගේ තත්ත්වයටද, මගේ උගත්කමටද, මගේ මූණටද, ඇස්වලටද, කොණ්ඩෙටද, හැඩයටද, මොකටද ආදරය කරන්න කියලා අහන්න ඕන. දැන් මම ඒක වයසක 100 කෙනෙක්ගෙන් ඇහුවා. ඒ 100 කෙනා යාගේ නෝන නැති වුණා. නැති වෙලා මට ඒ දුක කියන්න ආවම මම අහුවා මේ යාළු වෙලාද බැන්නේ? කිව්වා නැහැ යාළු වෙලා නෙමෙයි, මේ ප්‍රොපෝසල් එකක් නේ කතා කරලා. මේ කපුගම කතා කරලා කොහොමhari මේ බැන්දා. මම ඒ 100 ඒ බලන්න මලමාලි ගියපු බලන්න ගියපු මුල් දවසේ අහට හිත ගියේ මොකකටද ඒ මලමාලි? කපාටම 100 කියනවා. හාමුදුරුවනේ පයට පෑගෙන්න කොණ්ඩේ. අපේ නෝන දාන්න ගියාමලින්දට කොණ්ඩේ අරන් ඉන්න තව එක්කෙනෙක් යවනවා කිව්වා. ඒ තරම් දීග කොණ්ඩයක් හොය කියන්නේ බිම වැලි ගෑවෙනවා කිව්වා. එනකොට කියන්නේ දිගම කොණ්ඩේට දෙහෙරෙන්නත් තිබ්බා. නාලේනකොට බිම වැලි ගෑවෙනවා, කොණ්ඩේ ගෙනියන් තව සේවිකාවක් යවනවා කොණ්ඩේ තරම් එන්න. අංගෝ 100 දැන් ලබනාත් දැන් නෝන් නැති වෙලා නේ තියෙන්නේ. ලබනාත් මේ 100 වෙන නෝන හම්බ වෙනවා. හුදු ගෝ කාලවලුව කොණ්ඩේ නැතිව පොඩ්ඩක් අර මොංගල් මොඩේකුත් එක්ක නෝනම ඒ නෝනම තමයි ඔන්න හම්බ වෙනවා. දැන් මේ 100 හිතනවා අනේ මේ නෝනමයි මට ලැබෙන්න ඕන ලබනාත්ෙත් කී කී ආඳන්නේ මට. මං කවර කොණ්ඩේ නැතුව පොඩි මොංගල් මොඩේකුත් එක්ක හම්බුනොත් නෝන විවාහ කරනවද බැරි කරනවද? එතකොට නම් ඉතින් හිතලා බලන්න වෙනවා. ඉතින් මං කිව්වා ඒ නෝනමනේ දෙයියනේ. ඈ ඒ නෝනමනේ මේ ඇවිල්ලා තියෙන පොඩ්ඩක් හුදුකෝ නෑවට මොංගල් මේ එකක් උනාට ඒ උපත් තියෙන්නේ. ඒ නෝනම ඒ ජීවිතේම ඇින්නේ. ඒක සහරි පරිස්සම් යන බුදුහාමුදුර දේශනා කළා. රූපෙට කැමති අය රූපේ තියෙනකම් ඔබ ළඟේ දේවි. ධනෙට කැමති අය ධනේ තියෙනකම් ඔබ ළඟේ දේවි. බලයට කැමති අය බලේ තියෙනකම් ඔබ ළඟ ඉඳීවි. ඕනම දෙයක් එහෙම තමයි. මේ නිසා දෙපාර්ශ්වයෙන්ම තේරුම් ගන්න නෝන මොකටද ආස කරන්නේ, මහත්ය මොකටද ආස කරන්නේ කියලා. ඒ දේ ආරක්ෂා කරගන්න කම්ම තමන් ළඟ නෝන හරි මහත්ය හරි ඉඳීවි. විද්‍යාත්මක தத்துவයක් මිසක් වෙන දෙයක් නැහැ මේ ලෝකේ. තේරුණාද? තේරුණානේ? ඒක තමයි ඇත්ත කතා. ඒ නිසා මේක තමයි ලෝකේ ස්වභාවය කියලා තේරුම් ගන්න. ඒක කාටවත් වරදක් නෙමෙයි. ඕනම කෙනෙකුට කැමැත්තක් ඇති කරගන්න වගේම අකමැත්තක් ඇති කරගන්න අයිතියක් තියෙනවා. ඔබේ යම් දෙයකට කැමති කියලා කියන වගේම ඔබේ යම් දෙයකට අකමැති කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක මට තියෙනා වගේම ඒක ඔබටත් තියෙනවා, අනිත් සියලු දෙනාටත් තියෙනවා කියන තැන අපි ඥානනේ ඇති කරගන්නවා. එතකොට අර පිහින් අය දේවල් එහෙම නැත්නම් අර වගේ මරණවයි කියන දේවල් එහෙම කරන්න උවමනා කරන්නේ නෑ. මේ තමයි ලෝක ස්වභාවය, මේ තමයි ලෝක ධර්මතාවය, මේ තමයි ලෝකේ සත්‍ය, මේක තමයි විද්‍යාත්මක න්‍යාය, මේක තමයි පුතඥ කමේ ලක්ෂණය. තේරුණානේ? පුතඥ ලෝකයේ කෙනෙක් තමාටම තමන් ආදරය කරගන්නව මිස තව කෙනෙකුට ආදරය කරන්නේ නැත. ඒ කොහොමද කියන්නේ කියලා හරි. එච්චර ලස්සන නැති දත් ටික එහෙමත් අර මල පාට බැඳිච්ච ගෑනු ළමයි ගෙදරට නාකි වෙන්නේ මොකද කියලා මට කියන්නේ. ටිකක් ලස්සනේ රූපෙන් අඩු දත්තර අර මලේ හැරෙ මේ බැඳිලා නිකන් hina wenakota lassanak athi ay innawane e wage ay mokorada gedara naagi wenne mata kiyanne kochchera kapugam balanna awath dan man me danna tanaka innawa ne kapugam 40 ganak ayilla thiyena balanna me wenakota lamaya bohoma lassanai pitin man baluwa mokada me lamayata meka kapugamak ath hariyanne nathi kiyala me me indala ekapaarata yanna kittu wenakota malamale hina wenawa hina wechcha gaman dok එයා පොඩි කාලේ දත් ටික වැඩිලා බිම දත් ටික අර අවකහ ගන්නලා දත් මැරිලා දත් ටික කැටයි. ඔබ දන්නවනම් මොකක් හරි ගාන්ට් එකක් හරි දාලා එහෙම නැත්නම් ප්ලාස්ටික් ඇඳක් හරි දැම්මනම් ඔබ බේරෙනවා. ඒක පේනවා නේද ලෝක හැටි? මන් දන්නේ මොකද්ද කියලා. සැබෑම ප්‍රේමය දයාව දක්වන්නට හැකියාව තියෙන්නේ මේ කෙලෙස් නිවාගත්ත කෙනෙකුට පමණයි. එහෙම නැත්නම් බුදු කෙනෙකුට, මාර්ගඵලලාභී කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට, එහෙම නැත්නම් ජේසුස් වහන්සේ වෙන කෙනෙකුට පමණයි, මනස දියුණු කරගත්ත කෙනෙකුට පමණයි මේ ලෝකට ප්‍රේමය ලබා දෙන්න පුළුවන්. නැත්නම් ප්‍රේමය නෙමේ යන්නේ ලෝභය. මතක තියාගන්න. ප්‍රේමය නෙමේ යන්නේ ලෝභය. දැන් ගැල්ලම එකෙන් අහුවම ඔයා ඒ කොල්ලට කැමති වෙන්නේ මොකද කියලා? නෑ, එයා වැඩ කරන තැන දැකලාලු. එයාගේ ඔෆිස් එක හොඳයි, එයා වැඩ කරන කම්පැනි එක හොඳයි. ආයෙක නිසා. ඊට පස්සේ එයාට කාර් එකක් තිබුණ නිසාලු. නැත්නම් බයික් වලින් කොල්ල ඕන තරම් ආවා මගෙන් අහන්න. මං කැමති වෙන්නේ නෑ. කාර් එකකින් ආවා. ඔත්ත කැමති උදා. ඔක දියුණු රටවල් වලට යනකොට කාර් එකක් නිකන් තිබ්බට බදි. ඒක නිකන් Benz, BMW වගේ එහෙම නැත්නම් ඉහළ Prado වගේ එකක් වෙන්නත් ඕනේ. එහෙම නැත්නම් බෑ. එහෙම නැත්නම් අද තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක තියෙන්න ඕන Lamborghini. Lamborghini එකක් තිබ්බොත් ගෑල්ලා මේ දාගන්න එක සිම්පල්. වීඩියෝ ක්ලිප්ස් එහෙම තියෙනවා. මම දැක්ක Lamborghini එකෙන් ගෑල්ලා මේ අල්ලනකම. ඒ දවස දැන් ඈත ගම්මාන වලට යනකොට Lamborghini ඕනේ නිකන් හෙල්මට් එකක් තිබ්බනම් ඇති. හෙල්මට් එක අතේ දාගෙන ඉඳලා පොල්ලෝ චතුර කරකවකව ඉඳලා කොහම හරි දහනුන්ගේ හෙල්මට් එක සංගීතයට යනකොට මේ ගෙදර ඉඳලම හෙල්මට් එකක් අරන් යනවා. සංගීත ප්‍රසංගය බලන්න යද්දී මං කරපු ඒවා එහෙම නෙමෙයි ඔවා. යාලෝ කරපු ඒවා. මම ඉතින් ඒ දිහා හැම දෙයකම යටි හැකින් බලන මොනවද මුන් කරන්නේ මේ කියලා. කවුරු හරි කතා කරන්න හරි කැමති වෙන්නේ හෙල්මට් එකක් අතේ තියෙනවනේ. ඒ කියන්නේ මට බයික් එකක් අතේ තියෙනවා. අමාර ගොල්ලන්ට වාහන නැහැ. නමුත් වාහනයක කී එකක් අතේ තියෙනවා. මේ ලෝකෙට රවට්ටන අයත් ඉන්නවා, මේ ලෝකෙට රැවටෙන අයත් ඉන්නවා, මේ ලෝකෙට ආගයක් දෙන අයත් ඉන්නවා. ඒවයි දිහා ඈතින් බලන ගැහණු ළමයි, පිරිමි ළමයි, ඥානවන්ත අයත් සමාජයේ ඉන්නවා. මේ ලෝකේ දිහා බලන්නේ ප්‍රඥා ධනෙ තියෙනවද කියලා බලන්න. අතේ පිටේ සල්ලි නෙමෙයි. ගැහණු ළමෙක් ළඟට හරි පිරිමි ළමෙක් ළඟට හරි ගිහිල්ලා බලන්න මෙයාට ප්‍රඥා ධනෙ තියෙනවද? සුත ධනෙ, බොහෝ ඇසු පිරුකම, උගත්කම තියෙනවද? ඈ ඒ වගේම සිල්වත්කම, ගුණවත්කම කියන එක, හදවතේ තෙතමනේ කියන ගතිය, ඒ ඒක තියෙන කෙනේ දනුකම්පා සහගත සාධාරණත්වය අගයන, යුක්තිය අගයන, නීතිය අගයන කෙනෙක්ද කියලා බලන්න. එහෙම නැතිව මේ අඟුරක් වැඩක් නැහැ. මේ හතරමින් දෙවතු කියන වටිනාකමක් නැති දෙයක් රත්නෙන් දවටල වැඩක් නැහැ. දැන් මෙතෙන්ට මෙහි විදියට මෙහෙම ප්‍රබුද්ධ කරන්නේ ඇයි මේ චින්තනය? ඔබට වෛරයෙන්, ක්‍රෝධයෙන්, නිර්ෂ්‍යාවෙන් පරිගැනීමෙන් තොරව ජීවත් වෙන්න හැකියාව ලැබෙන ඒ අවස්ථාවන්වල. එතකොට මේ දේවල් නොකිරීමම තමයි ඉබේම එතන ප්‍රේමය, දයාව කියන එක ඇති වෙන අමුතුවෙන් දෙයක් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඉබේ මේ දේ ඔබ තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැති වෙන තැන ඉබේ මේ දේ පිහිටනවා. ඒ දේ පිහිටන්නේ ප්‍රබුද්ධ මනසක. එහෙම නැතුව මේ මිනිස්සුන්ට මේ ප්‍රේම කරන්න කිව්වට ප්‍රේම කරන්න බෑ. මම ප්‍රේම කරන්න කොහොමද? මගේ හිත වෛරයෙන් දැවෙනවා. දැවෙද්දි කොහොමද කරන්නේ? තේරුණානේ? දැන් මේ දැත්තට මේ ප්‍රබුද්ධ වෙනකොට හිත අමුතුවෙන් හදලා හදා ගන්න උවමනාකමක් නැහැ. තමන් ඉහළින් ඉඳන් දකින නිසා මේ හැම ගැටලුවක්ම ඊට වඩා පහළින් අපිට හරියට සෞම්‍යව බලන්න පුළුවන්. දැන් බලන්න, දැන් මේ අපි මේ පෘථුවි මානසිකත්වයට ඇවිල්ලා, එහෙම නැත්නම් ග්‍රාමීය මානසිකත්වයකට ඇවිල්ලා මෙතන පටු වෙලා පොඩි තැනක අපි මේ වෙහිලා ඉන්නවා. එහෙන් බලන්න ගුවන් යානයක නැගිලා අහසට අහසට උඩට 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 යනකොට නේද මේ විශාල ප්‍රදේශයක්. ඉතාම සරලව අපිට පේන්න පටන් ගන්නවා. මේ මේව පොඩි දේවල් හැටියට පේන්න පටන් ගන්නවා. මේක ගිනි පෙට්ටියක් වගේ පේන්න පටන් ගන්නවා මේ. ඉහළට ගියාම නේ. දැන් අපි මේ විශාල වගේ පන ගිනි පෙට්ටියක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපේ මනස ප්‍රබුද්ධ වෙන්න වෙන්න මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගැටලු යම් යම් මානසික තත්ත්වයන් මිනිස් ආකල්ප සමහර දේවල් ආදේවල් හැටියට පේන්න පටන් ගන්නවා අපි ඉහළට යන්න යන. එහෙනම් අපි පහළට එන්න 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 මේ පොඩි දේවල් ලොකු දේවල් බවට පත් වෙනවා. ඒකයි තියෙන තත්ත්වය. ඒ නිසා පහළට මනස ආවහම කෙනෙක්ට වෛර කරන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. ආගමික ભેදෙ. වෙන මොකක්වත් ඕනේ නැමේ පුංචි වැරද්දක්. හැරුණත් වැරදි. පරක් වෙලාවත් වැරදි. ප්‍රමාද වෙලා පොඩ්ඩක් ආවොත් ඒකත් වැරදි. ලුණු පොඩ්ඩක් වැඩි වුණොත් ඒකත් වැරදි. ඇයි? පොඩක් පහළට පහළට යනකොට. ඔව් තිහෙල තිහෙලට යන්න ඕනේ. එතකොට මේ දේවල් ඔක්කොම කුඩා දේවල් හැටියට අපිට පේන්න පටන් ගන්නවා ප්‍රශ්න. ඒ කියන්නේ මනස නිදහස් කරගෙන නිදහස් කරගෙන හැම විටම ප්‍රශ්න එන විට ඒ ප්‍රශ්න වලට වඩා ඉහළින් බලන්න ඕනේ. නෞකාවක් වගේ රළ එනකොට ඒ රළ වලට ඉස්සෙනෝ. ඒ රළ වලට වඩා ඒ ඉස්සලා තමයි ඒ රළ පහ කරගෙන නෞකාවක් හොරුවක් බෝට්ටුවක් ගමන් කරන්නේ. ඒ වගේ ඔබේ ජීවිතේට ගැටලු ප්‍රශ්න එන හැම මොහොතකම ඔබ ඒවට වඩා ටිකක් ඉහළින් බලන්න. ඒකට තැවෙන්න නෙමෙයි රළට යට වෙන්න නෙමෙයි ඔබ කරන්න තියෙන්නේ. ඒවට වඩා ටිකක් ඉහළින් බලන්න. ඉතින් ඒකට පුළුවන් මේ අහපු ධර්මය ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම කාලය සිට දෙන්න. ඒකට කියනවා අපි දෙවියන්ට බාර දෙනවා කියලා කියන කමක් නැහැ. පොල් කොකොනට තමයි ඔය ඉති කොහොම යුවක් කමක් නැහැ. කාලය දිට දෙන්න ඒව නැත්තම් දෙවියන්ට බාර දෙන්න. එතකොට මේ හැම දෙයකින්ම වෙන්නේ කාලයට ඉඩ දෙන්න. කාලයට ඉඩ දීම තුළ මනසේ ස්වභාවයන් ලක්ෂණයක් තමයි මනස නිවිල යනවා. දැන් ඔබ කලකිරීම ඉඳලා ඇති සෑහෙන්න, දුක් ඉඳලා ඇති සෑහෙන්න, බය හිතලා ඇති සෑහෙන්න. නමුත් දැන් එකක්වත් තියෙනවද? දැන් එකක්වත් නැහැ. ඉතින් ආයි දවසක් ඇති වුණත් ඔබට අග්ගාල මතක් කරගන්න මේකත් අර කලින් ආව වගේ බයක් නෙවෙයි. මේ කලින් ආව වගේ තරහක්ම තමයි. මේ කලින් ආව වගේම ප්‍රශ්නයක් තමයි. මේක දැන් සතියෙන් දෙකෙන් ඕක විසඳනවා. ඕක ප්‍රශ්නයක් නෑ. ගොඩාක් අය ප්‍රශ්න විසඳන ක්‍රමයේ දන්නේ නැති වුණාම ප්‍රශ්න විසඳන්න කියලා ගන්න ක්‍රියාමාර්ග වලින් මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා. දැන් කවුරු හරි Tamanට බැන්නා. බැන්නට ගැහුවොත් මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා. අපිට අපි මේ තරඳන්නු නැත්තම් රළු නැත්නම් අපි මෘදු බවට පත් වෙලා තියෙනවා අපේ මනස. එයා බලන්නේ මේ ප්‍රශ්නේ මේ ගැටලුවෙන් රිංගල යන්න පුළුවන් තැනින් රිංගල ගියා. ඒ කියන්නේ දැන් ජල ධාරාවක් බලන්න. ජල ධාරාවක් ඔබ බිමට දාලා බලන්න පහළට ගලාගෙන යද්දි එක එල්ලේම මෙහෙම ගලාගෙන යන්නේ නැහැ. එයාට බලනෝ එයාට ගලාගෙන යන්න පුළුවන් තැන්. ඔයලා ඒ තැන් වලින් පහත් බිම් වලින් ගලාගෙන යනවද නැද්ද? ගලාගෙන යනවා. ඔබටත් එහෙමයි. මේ ගැටලුවක් හටගත්තාම මේක විසඳෙන්න ඕන මෙහෙමයි කියලා නෙමෙයි. මේක විසඳන්න පුළුවන් කොයි ආකාරයටද? අන්න ඒ විදිහට ගලාගෙන යන්න. එතකොට ඒක විසඳෙනවා. ඒකට තියෙන්න ඕන ඔබලඟ මෘදු බව. කියන්නේ සැහැල්ලු ගතිය. වතුර වගේ. එවිට ඔබට ඕනම ප්‍රශ්නයක් ජය ගන්නට පුළුවන්. ඕනම ඉලක්කයක් ජය ගන්නට පුළුවන්. ජලය මුතු වගේ පෙනුනට මේ ජලය විතර ලෝකේ ප්‍රබල මේ දෙයක් තව නැහැ. නේද? ජලයෙන් පුළුවන් නේද කළු ගල් වෝටර් කටර්ස් කියලා පාවිච්චි කරන්නේ නේද? කළු ගල් කපන්නේ. කොන්ක්‍රීට් කඩන්නේ. කපන්න භාවිත කරන මේ වෝටර් කටර්ස්. ඉතින් මේ ඒ වගේ ශක්ති යොදා ගන්න පුළුවන්. හොඳයි මොනවද දැනගන්න ඕන තව? සතුටින් ඉන්නේ කොහොමද කියලා මතක් කරන්න මේ තමයි සාකච්ඡා කරන්න තමයි මේ වැඩසටහනට ගොඩක් සහභාගී වෙන්නේ. සතුටින් ඉන්න පුළුවන් ප්‍රාථමික ඉඳලා ඉහළම වැඩපිළිවෙළවල් රාශියක් තියෙන එකක් තමයි සතුටින් ඉන්න කැමති කෙනා සතුටු දේවල්ම මතක් කරන්නේ. සතුටු කරන්න පුළුවන් දේවල් විතරක් මතක් කරන්න. අසරු දේවල් මතක් කරන්න එපා. ඒ කියන්නේ හොල්මන් ෆිල්ම්ස් බලන්න එපා. ලොකු මේ ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න එපා. මොනවද මේ තව මොඩකෝස් සරෙන්නේ ඕනෙම බලන්න එපා. ඒ නිවුස් ඕනෙම කියවන්න එපා. සතුටින් ඉන්න ඕනේ. ඒ වගේම තමගේ ජීවිතේට එහෙම අනතුරක් විපතක් කරවමෙන් වෙනවයි කිය කියා හිත හිතා ඉන්නත් එපා. තමගේ ජීවිතේට ඕනවට වැඩිය තමන් කරන කාර්ය අනකරගෙන කරන්නේ නැතුව තමන්ට විනෝදයෙන් පහසුවෙන් කරන්න පුළුවන් ආකාරයට ඒ කටයුතු තමන් සංවිධානය කරගන්න ඕන. ඒක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් අපිට දාඩිය දානවා ප්‍රශ්න නැහැ. අපිට පොඩ්ඩක් AC එකක් හරි ෆෑන් එකක් ඕන නේද? අපිට සතුටු දායක විදිහට පරිසරය හදාගත්තාම ටිකක් සතුටින් එතනත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට තමන්ට සතුටින් ඉන්න ඕන නම් තමන් කිසි විටක විහිළුවටවත් අනිත් කෙනා දුකටපත් කරන්න එපා. අපේ අමාරය ඉන්නවනේ මේ අල්පෙනෙක් එකකින් ඇඳලා විහිළු කරන ඇටි. එහෙම කරන්න එපා. ඒ වගේම කෝල්ලයක් කර මුළු තරහගස්සමු කියලා තරහගස්සන කට්ටිය ඉන්නවනේ. එහෙම කරන්න එපා. කඩි ගොඩක් ළඟට එක්කන් ගිහිල්ලා ඉවරලා තියලා කතා කර කර ඉන්නවා. ඒක කොහොමද මේ හරි ට්‍රිප් එක නේවයි නේ කඩි ගොඩක් උඩ තියලා. මෙන්න කකුල කනවා කඩි ටික. දැන් ඒකෙන් අපි සතුටක් ලබන්න යනවා. ඒ සතුටෙන් අපි වේදනාවටපත් වෙනවා. අරයක් කලකිරීමටපත් වෙනවා. මෙන්න යාළුවන්ගේ ස්වභාවය. මෙන්න පාප මිත්‍රයාගේ ස්වභාවය. දැන් එහෙම ළමෙක් මල අර නයිකූඹි ගොඩක තියලා කතා කර කර ඉඳලා ඒ ළමයා නයිකූඹි කාලා ඒ නයිකූඹි විස වකුගඩු වලට ගිහිල්ලා වකුගඩු නරක් කළා මල. විහිළුවක් කරා. ඒ නිසා එවැනි මේ රිදවන විහිළුවක් කරන්න එපා කාටවත්. මොකද Taman සතුටෙන් ඉන්න කැමති නම් තව කෙනෙක්ව සන්තෝෂෙන් තියන්න ඕන. එකපාරට මේ වේදනාවකට පීඩාවකට පත් කරන්න එපා. අපහසුතාවයකට පත් කරන්න එපා. ඒක තමයි දැනගන්න ඕන. තේරෙනවනේ. ඊට පස්සේ තමන්ට ඒක සතුටින් ජීවත් වෙන්න හේතුවක් වෙනවා. තව කෙනෙක්ව රිදවන් නැතුව ඉන්න එක සතුටින් නොතිබ්බත් තව කෙනෙක්ව රිදවන් නැතුව ඉන්න එක තියෙන විශේෂයෙන් මෞපියංග රිදවන්න හොඳ නැහැ. මෞපියංගේ හිතෙන් සාපයක් එහෙම නැත්නම් අප්‍රසාදයක් ඇති කරගන්න හොඳ නැහැ. අම්මා තාත්තාව මේ ලෝකෙට අපිව දායාද කරලා තියෙනවා. ඒගොල්ලෝගේ ඒගොල්ලෝ සතුටෙන් තියනවා කියලා කියන්නේ මම හිතන්නේ ලොකුම දේවාලයට තියෙන පූජවට්ටිය. ඒගොල්ලෝ සතුටෙන් තියන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ වැඩකට හවුල් වෙලා ඒගොල්ලන් කතා බහෙන් හරි සහනයක් ඇති කරන්න පුළුවන් නම් මම හිතන්නේ ආ නියම දෙවියන් නමදින තැන එතන. නියම බුදුහාමුදුරුවෝ වඳින තැන එතන. මම හිතන්නේ මේක අහගෙන හිටියොත් බුදුහාමුදුරුවෝ හරි ජේසුස් වහන්සේ හරි දරුවෝ අනිවාර්යෙන් ඒගොල්ලෝ සාදු කියනවා. ඒගොල්ලෝ එහෙම තමයි කියලා තියෙන්නේ. නේද? එනිසා ඔබට හොඳම තැන ඔබේ මව්පිය දෙන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් ඒගොල්ලන්ට සතුටක් ඇති වෙන විදිහට හදවතේ කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. තමන් පීඩාවටපත් වෙන්න හොඳ නැහැ. තමන් පීඩාවටපත් නොවි අනිත් කෙනාවත් පුළුවන් තරම් දුකක් නොදී තියෙන මට්ටමේ ඉන්න පුළුවන්. සතුටක් ඇති නොකලත් දුකක් පීඩාවක් නොදෙන මට්ටමේ විශේෂයෙන් ඉන්න ඕන. ඊළඟට තමන්ගේ ඉතින් එහාට ගිහුව පීවරක් තමයි කෙනෙකුගේ හිතේ සතුටක් ඇති වෙන විදිහට තෑග්ගක් දීම, උපකාරයක් කිරීම, සහයෝගයක් දීම. තමන්ගේ සතුටට බලපාන තමන්ගේ පැවැත්ම, සිතුම් සංකල්ප සහ කල්යාණ මිත්‍රත්වය. මිතුරු හොඳ මිතුරු වෙන්න ඕන. පවට ඇදගෙන යන්නේ නැති හොඳ මිතුරු. දැන් අපි මේ ප්‍රීති මහත්මිය පුතාලට මේ මම හිතන්නේ මේ දෙවියන් විසින් එවුව වගේ කෙනෙක් නේ නැත්තම් ඔයගොල්ලෝ කොහොම හරි සංවිධානය කරලා එකතු කරලා මේ දරුවන්ට හොඳ දෙයක් දෙන්න ඕන කියලා මහන්සි වෙලා මේක සංවිධානය කිරීම අතිශයින් වඩා වටින දෙයක්. පොඩක් වටිනවා ඒ කාරණේ. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයේ හරි වැඩ. කල්යාණ මිත්‍රත්වය කියන්නේ අපේ යහපතට උදව් දෙන පිරිස. මම මගේ යාළුව අතර කල්යාණ මිත්‍රෙක් ඉන්නවද කියලා බැලුවා. මම ඇත්තෙම නැහැ. හිතේ නැති නිසා මම කල්පනා කළා හරි දැන් කල්යාණ මිත්‍රෙක් නැහැනේ. මට එකම එක වැඩයි කරන්න තියෙන්නේ. මටම මම කල්යාණ මිත්‍රේ වෙනවා. මටම මම කල්යාණ මිත්‍රේ වෙනවා. දැන් ඉතින් අපි මාන වෙන්න එනකොට අපි යාළුව අහන්නේ උඹට පිස්සුද? කියලා තමයි ඒක අදාර්ථයක් ඒ ගැඹුරක් ඒ පුළුල් දර්ශනයක් ඒගොල්ලන්ට නැහැ. උඹට හොඳට ඉන්න පුළුවන් නේද? කටයුතු කරන්න පුළුවන් නේද? ඒ නිසා කල්යාණ මිත්‍රත්වය තමන්ට තමන්ම කල්යාණ මිත්‍රයෙක් වෙන්න ප්‍රමුඛවම ඒක බොහොම හොඳයි. තමන්ම තෝරගන්න එක තමන්ගේ ජයග්‍රාහී මාවත. එක දවසකින් ගොඩ නැගෙන එකක් නෙමෙයි ජයග්‍රාහී මාවත. දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් තුල ගොඩ නැගෙන දෙයක් ජයග්‍රාහී පරිසරය. ඔබට අවශ්‍ය කරන පරිසරය නිවැරදිව නිමවා ඔබේ හදවතට දැනුම් දෙන්න මට මෙන්න මේ වගේ කල්යාණ මිත්‍රත්වයක්, මෙන්න මේ වගේ හොඳ මිතුරන් මිතුරියන්, මෙන්න මේ වගේ හොඳ පරිසරයක් සමාජයක් පැවැත්මක් මට අවශ්‍යයි කියලා ඔබේ හිතට ඔබ දැනුම් දෙන්න. එහෙම නැත්නම් ඔබ තවත් විදිහකින් කිව්වොත් එහෙම අර දෙවියන්ට යාඥා කරනවා වගේ ලක් කරනවා. හැබැයි පිටින් ඒක හිතන්නේ නැතුව ඒකත් වැඩි හොඳ තමගේ මනසට තමන් දැනුම් දෙන්න. තමගේ මනස හරි විද්‍යාත්මකයි. මොකද ඔබ උදෑසන 4ට අවදි කරන්න කිව්වහම ඔබේ මනස බොහෝ වෙලාවට උදෑසන 4ට ඔබව අවදි කරනවානේ. එහෙනම් ඔබේ යහපත් ප්‍රාර්ථනාවන් පවා ඔබට ඔබේ මනසට ඔබ දුන්නොත් ඔබ ඒ ආකාරයෙන් හසුරුවන. ඔබ බලන්න ඔය හරියන්නේ නැති යාළුවෙක් ඉන්නවනම් ඔබ මනසට කියන්නේ මෙයාව මට ඇඩ් කරලා දෙන්න, මෙයාව මට ඕනේ නැහැ කියලා. බොහොම හැමින් ඇඩ් වෙනවා. ඒ වගේම ලං කරලා දෙන්න ඕන නම් ලං කරලා දෙන්න ඕන කියලා කියන්නේ එතකොට ලං වෙන්නත් ඉඩ තියෙනවා. ඈ දැන් මව්පියන්ගේ හිතර ඉදවන්න නැතුව ඒගොල්ලන්ට සහයෝගයක් වෙන්න ඕන මම කෙනෙක් වෙන්න ඕන මම කියලා හිතන්න. එදවට මං සතුටින් ඉන්න කෙනෙක් වෙන්න ඕන. මං හැමදාම අලුත් කෙනෙක් වෙන්න ඕන. අලුත් දර්ශනයක් අලුත් ඥානයක් ලැබිය කෙනෙක් වෙන්න ඕන. ගැටලු වලට ප්‍රශ්න වලට හසු නොවන නිවැරදි මාවතක මා ගමන් කරන්න ඕන. කියන් කටුවිති තියෙන තැන් වලට අඩිය තියන්නේ නැතුව අපි කොහොමවත් පාරේ ගමන් කරන්නේ. අපු වලවල් වලට අඩිය තියන්නේ නැහැ. කාන වලට අඩිය තියන්නේ නැහැ. ඇයි? අපිට විපතක් වෙන නිසා. ඉතින් මේ සමාජෙත් අපි ආශ්‍රය කරන්දී පැවැත්මක් හදාගන්නදී කතා බහ කරන්දී අපි අර වගේ වලකට කඩු ගොඩකට කානුවකට ප්‍රපාතයකට අපි අඩිය තියන්නේ නැතුව නිවැරදි තැනින් ලිස්සන් නැති තැනකට අඩිය තියලා පරිස්සමෙන් අපි ගමන යන්න ඕන කියන අවදීන් ඉන්න ඕන. මොකද ඔබේ ජීවිතේ ඔබේ සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ පළමු අයිතිකාරයා අම්මා තාත්තාද? ගුරුවරුද? යාළුවෝද? නෑ, තමමයි. ඔබේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ පළමු අයිතිකාරයා මමමයි. මාහිතන්නේ එහෙමයි. මං කිසි දෙයක් කියන්නේ දෙවියෝ දුන්නා කියලා. දැන් බුද්ධාගම පැත්තේ තින්නෝනේ දෙවියෝරු නේද? දෙවියෝ අදහලා දෙවියෝ දුන්නා දෙවියෝ පිනට. මං පිනට කියන්නේත් නෑ. මං කියන්නේ මේ දේවල් හාමුදුරන්ට තියෙනවා නම් දෙයක් හාමුදුරන්ට නම් පිනට. මං කියන්නේ පිනට නෙමෙයි. මගේ උත්සාහය. හාමුදුරුවන්ට දෙවියෝ බල මං දන්නේ නෑ. දෙවියෝ බලනවද නැද්ද කියලා මේ මගේ උත්සාහය. ඇයි ඉතින් අපේ සාර්ථකත්වයේ මේ අගේ අපි තව කෙනෙකුට දෙන්නේ? ඒක මම බුද්ධ වේදිනා. ඊළඟට මට වරදිනවා. ආ ඒක දෙයියන්ගේ වැඩ. ඒත් හිතන්නේ මම ඒක දෙයියන්ගේ කියලා. ඒක මගේ ප්‍රශ්නයක්. මට ඒක නිවැරදි කරගන්න පුළුවන්. දවසක් පියතුමෙක් අහපු ප්‍රශ්නයක් ඕනනම් මම කියන්නම්. ආගම් මේ ඇතුලේ නිකායන් ගොඩක් තියෙනවා. එක නිකායක පියතුමෙක් විදුහල්පතිවරයෙක් මම හරි අතුරු ප්‍රශ්නයක් අහුව බස් එකේදී. ආගමේ ඉන්න අයත් ඉන්නවා. කියන්න මම ඒක මොකුත් ආගමික පැත්තක් නැහැ. ඒක විද්‍යාත්මක න්‍යායක් තියෙන්නේ. මගෙන් අහුවොත් දෙවියෝ විශ්වාස කරනවද කියලා. මං කෝ ඔව් කියලා. එම මේකේ අදහස් වෙන්නේ මෙහෙම වෙන කෙනෙක් නැහැ කියන එක නෙමෙයි. නමුත් මෙතන මේ යම් මානසික පසුබිමක් ගොඩනගා ගන්න දෙන පිළිතුරක් මේක. මොකෝ ඔව් කියලා ටික වෙලාවක ඉඳලා මේ මගෙන් ආයෙ අහනවා මේ පියතුමා මේ මොන දෙයියද විශ්වාස කරන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා මම විශ්වාස කරන දෙවියා මමමයි. දෙවියෙක් හැටියට සලකන්නේ මං මමමයි. ඒ මොකද කියලා අහුවා. මං ගෝවා මට SMS එකක් කරලා නැහැ. ෆැක්ස් කරලා නැහැ. ඊමේල් කරලා නැහැ. කෝල් එකක් දීලා නැහැ. කවදාවත් දැකලා නැහැ. එවැනි කෙනෙක් විශ්වාස කරනවට වැඩිය හොඳ නැද්ද? මට මාව 24 hours ම sensitive වෙනවා. සංවේදී වෙනවා. මේ හොඳට මේ ෆීල් කරන්න පුළුවන් දැනෙනවා මාව. ඉතින් මම මාව විශ්වාස කරන්නේ නැතිව ඇයි මට SMS එකක්වත් ගහලා නැති කෙනෙක් ඇයි මම විශ්වාස කරන්නේ? එහෙනම් මං කෙලින්ම හොවා. ඒ පියතුමා හොවා. ඇත්ත තමයි ඒක. ඒක නම් ප්‍රතික්ෂේප කරන්න බෑ කිව්වා. ඇත්තනේ නේද? ජීවිතේට මට කෝල් එකක්වත් දීලා නැති මිනිස්සෙක් ඇයි මම හොවා දෙන්නේ? ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කිව්වා. කවුද කියන්නේ? කවුද ලියාගෙන පියතුමෙක් කියන්නේ? ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කිව්වා. මම කිව්වා මම විශ්වාස කරන්න මාව. මාව නිවැරදි කරගන්න මමයි. මඩ වරදක් වෙනකොට තියෙනවා. දැන් ඒබ්‍රහම් ලින්කන් වැදතුමා කිව්වා මා යහපතක් කරන විට මාහට දැනෙන්නේ යහපතයි. මා අයහපතක් කරන විට මාහට දැනෙන්නේ අයහපතයි. එයයි මාගේ ආගම. ඔන්න විද්‍යාඥයන්ගේ දාර්ශනිකයන්ගේ ආගම උපදින තැන ඕකම තමයි බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ පෙන්නුවේ. නමුත් අපි පොට වරද්ද ගන්නවනේ. අපි පොට වරද්දගෙන අපි ඒගොල්ලන්ව අට පුදු සත්කාර කරන්න පටන් ගන්න. ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ට පුදු සත්කාර නෙමෙයි. අපි විශිෂ්ට මිනිස්සු වෙනවා දකින්න. අන්න ඒක තමයි නියම බුදු සත්කාරය. අපි දාර්ශනික වෙනවා දකින්න. අපි වඩා සුවපත් ජීවත් වෙනවා දකින්න. අන්නේ අධ්‍යාත්මික සුවතාවෙන් තමයි ජීවත් වීමම තමයි ලොකුම යාඥාව, ලොකුම පූජාව, ලොකුම වන්දනාව. එහෙ නැතුව අපි කුඩුආරේ වෙලා, බිස්සු වෙලා, මානසික අනාතුරු වෙලා, අපහසුතාවයන් වලටපත් වෙලා, කඳුළු හඳමින්, අඬමින්, කෑ ගහමින් ඉන්නකොට ඒගොල්ලෝ කියයි මං කිව් දර්ශනේ ගත්තේ නෑ. මං කිව් විදියට කල්පනා කළේ නෑ. මං කිව් විදියට ලෝකෙ දිහා දැක්කේ නෑ. ඒක ඔබට වැරදුනේ. ඔබ ඉඳපු බල දැන් ඔබම නෙලාගෙන භුක්ති විඳින එකයි තියෙන්නේ. ඒ නිසා අපි අපින් මං හිතන්නේ අපින් රත පහක්වත් ඕන කියලා මොකක්වත් ඕනේ කියලා බුදුහාමුදුරන්ට. හරි ජේසුස් වහන්සේට අර අපිට තියෙන්නේ ඒගොල්ලන්ගේ මොන හරි දෙයක් අපිට ගන්න. මොකද අපි තමයි හිඟන්නේ. වෘතේ නදී ඒගොල්ල පොසත් අපේ මේ රුපියල් දෙක ඒගොල්ල දැන් බිල් ග්‍රේට් මහත්තයට ගිහලා රුපියල් 10ක් දුන්නොත් ඒ මිනිස්සේ මොකද කියන්නේ? ඔයා ඔක තියාගන්න කියයි. ඒක එයා ගන්නෙ නැහැ. හිඟන්නෙකුට දුන්නොත් හිඟන්න ඕක ගන්නවා. මේ අපෙන් කිසිම දෙයක් ඔය මුකවත් ඇගේ බෝග බිස්කට් පැකට් එහෙම මෙහෙම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදු කෙනෙක්, ජේසුස් වහන්සේ කෙනෙක්, නබි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපේ සාර්ථකත්වය. සියලු දෙනාම මිනිස්සු. නමුත් මේක ඔළුවේ ඇතුළත මේ දාපු මෙමරි එකේ තියෙන මේ අර භාෂාව සහ ආකල්පය තමයි වෙනස්. එක්කෙනෙකුට පොල්වලට කොකනට් කියලා දැම්ම, අනෙක් එක්කෙනාට පොල්වලට පොල් කියලා දැම්ම, තව දෙමළෙන් තව නමක්, හින්දියෙන් තව නමක්, කොහොම කොහොම වෙනස් කරලා දැම්ම. ඊට පස්සේ මිනිස්සු පොරේ. ඇයි? පටු බුද්ධිය, සරල බුද්ධියනේ. විවෘතව ලියා ගන්න තේරෙන්නේ නැහැ. එවනම් මේක පොල් හරියට තෝරගන්න නම් භාෂාව ඔක්කොම ටික තෝරගන්න ඕන හැම එක්කෙනෙක්ම. එතකොට තමයි යාට ඊළඟට පොල් ගෙඩිය පරීක්ෂා කරන්න හැකියාව ලැබෙන්නේ. නැහැ නේද? ඔය පොල් ගෙඩිය පරීක්ෂා කරන්නේ මේ භාෂා ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව, දෙවිය තෝරගන්න බෑ, සෝබාධම තෝරගන්න බෑ, චක්‍ර දේහේන්ද්‍රිය තෝරගන්න බෑ, දෙයියගේ මොකටද කියලා තේරුම් ගන්න බෑ. මිනිස්සු මහා ලොකු ප්‍රශ්න. විශ්වාස කරන මොනෝ විශ්වාස කරනවද කියලා දන්නේ නැහැ. විශ්වාස කරන්න කියනවා. කියන කෙනා දන්නෙත් නැහැ, කරන කෙනා දන්නෙත් නැහැ. ඒ නිසා අපි බොහොම විවෘත දැක්මක් ඇතුළ සාර්ථකත්වයට කරා ගමන් කරන්න ඕන. ඒකට හේතුව තමයි ආත්ම සංවේදී වෙන්න ඕන, තමන්ට තමන් ෆීල් වෙන්න ඕන, දැනෙන්න ඕන. ඒ ඔස්සේ තමන් අඳුන ගන්න ඕන, තමන්ගේ ඒවා වෙනස් කරන්න, ඒවා කන්ට්‍රෝල් කරන්න තමන් දැන ගන්න ඕන. මේ දේශනාව නිසා ඔබේ හිතේ මොනවා හරි ගැටීමක් තියෙනවද? ඒ කියන්නේ මොනවා හරි අකමැති කාරණයක් කියවුණාද? ඇතුළේ මොනවා හරි ප්‍රතික්ෂේපයක් තියෙනවද? අනුමැතියක් තියෙනවද? මං හිතන්නේ දෙකම නැත්තම් හොඳයි. අනුමැතියකුත් නැතුව, ප්‍රතික්ෂේපයකුත් නැතුව තියනවා නම් බොහොම හොඳයි. ඉගෙන ඔබ අවශ්‍ය මට්ටමට මම ගෙනාවා කියලා මට හිතෙනවා. ඒකෝර මොකද ඔබ මේ දාර්ශනික මට්ටමට එන්න ඕන. දාර්ශනිකයෙක් කියලා කියන්නේ ප්‍රතික්ෂේපයක් අනුමැතියක් නැති විද්‍යාඥයෙක්. එයා තමයි පරේක්ෂකයා. එයාට පදනමක් නැහැ. එයා අලුත් වෙන ලෝකය අලුත් විදිහට දකිනවා. ඒ විද්‍යාඥයෙමනේ පෙර විද්‍යාත්මක න්‍යායන් පස්සේ බොරු වෙනවා. බොරු වෙනකොට ඒක බොරු කියලා කියනවා. ඒකට හේතුව අලුත් වෙන ලෝකේ අලුත් වෙන විදිහට ඒගොල්ලෝ දකින්න කැමති. හා හා බෑ මේ පරමක මෙහෙම කියන දේ නේ, ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ. එහෙම හිතන්නේ නැහැ. ඒ අලුත් වෙන ලෝකේ අලුත් විදිහට වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා. අඟහරු ලෝකේ ජලය තියෙනවා කියලා රැවටිලා බලන්න ගියාට ගිහාම ජලය නැත්තන් නැහැ කියලා කියනවා. එච්චරයි. ඒස අපි අලුත් වෙන ලෝකේ අලුත් වෙන්න පුළුවන්කමක් තියෙනත් ඕන සෞම්‍යව. නැත්නම් අපි අර දහගමේ වෝ කියලා කියන පදපරමයෝ කියලා. පදපරම කියන්නේ දෙයක් අල්ලගත්තාම ඒක අතාරින්නේ නැහැ. ආයේ ඒක විද්‍යාත්මක නොවුණත් නැතත් ඒකම විශ්වාස කරනවා. ඔබ ළඟ බුදුන් ඉන්නවා කියන්නේ, ඔබ ළඟ දෙවියන් ඉන්නවා කියන්නේ ඔබ ඊටාම සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක් කියන එක. ඔබ ළඟ දෙවියන් නැහැ කියන්නේ, ඔබ ළඟ බුදුන් නැහැ කියන්නේ ඔබ අසාර්ථකයි කියන්නේ. ඔබ දුකින් ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ ළඟ දෙවියන් නැහැ. ඔබ දුකින් ඉන්නවා කියන්නේ ඔබ ළඟ බුදුන් හාමුදුරුවෝ නැහැ. හරි වැඩේ වෙන්නේ. කෝටි 700කින් 800කින් මම හිතන්නේ දස ලක්ෂයක් ළඟව දෙයෝ ඉන්නවද බුදුන් ඉන්නවද කියලා. මොකද සතුටෙන් සහ සාර්ථකත්වයෙන් නැත්නම් ඔබ හිතන්නේ ඔබේ සාර්ථකත්වයේ අනාගතයේ තියෙනවා කියලාද? නෑ, ඔබේ සාර්ථකත්වයේ මේ මොහොත බවට පත් කරගන්න. මේ මොහොතේ ඔබ සාර්ථකයි නම් ඔබ සෑම අනාගතයක් තුළම ඔබ සාර්ථක කෙනෙක් බවට පත් වෙයි. මේ මොහොතේ ඔබ සාර්ථකයි. ඔබ මේ ලංකාවට එහෙමත් නැත්නම් මේ මිනිස් ලෝකෙට එහෙම නැත්නම් මනුස්ස ලෝකෙට ආවේ කොච්චර කාලයකට වීසා ගහලාද ආවේ? වීසා අවශ්‍ය කරනවනේ නේද? මේ මනු ලෝකෙට ඔබ ආවේ මෞකසෙන් අවුරුදු කීයකට වීසා ඇප්ලයි කළාද? පරිම කීයකට දාලා ආවද? අසූවකට, අනූවකට, සීයක උපරිමයකට යටත්ව එහෙනම් වීසා කැන්සල් වෙන්න කලින් ඉක්මනින් ලෝකේ දිහා බලන්න, ලෝකේ තේරුම් ගන්න, තමන්ගේ සිත තේරුම් ගන්න. මුකුත් පිළිගන්න නෙමෙයි මෙතන තියෙන්නේ. මම හිතන්නේ ඔය ගොඩාක් බුද්ධාගමෙන් වේවා, නිතාගමෙන් වේවා, ඒවා පිළිගන්න, පිළිවෙල ගන්න, කන්න මෙහෙම කරන්න කියලා කිව්වට ඒක ගොඩාක් කර අනවබෝධයෙන් 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 අර මම්මුලා වූ කෙනෙක් මම්මුලා වූ කෙනෙක්ගෙන් පාරහන වගේ ස්වභාවයක යන ආගමික තත්ත්වයක් තියෙනවා. ඒ තුලින් ඊටත් එහාට චින්තනය කරලා ආත්ම සංවේදීව හරියට මේ ලෝකයේ ඇති මේ සතුටින් ජීවත් වෙන, සැහැල්ලුවෙන් ජීවත් වෙන සහ ගැටලු, වර්තමාන ගැටලු පමණක් නෙමෙයි අනාගත ගැටලුත් සහ සාංශාරික ගැටලුත් විසඳ ගන්න පුළුවන්. පස්සේ තමයි විසඳ ගන්නට ඕන. ඔබ පමණක් නෙමෙයි ඔබ තුල ජීවත් වෙන්න තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඔබට පාලනය නැතුව ඔබ පීඩණයට පත් කරන කෙනා. ඒ තමයි ඔබගේ සිත, ගැඹුරු සිත, යටි සිත. ඔබ නම් ඔතන සිටියේ, පමණක් නම් ඔතන ඉන්නේ, සාංශාරික සිතක් නැත්තම්, කර්ම බලවේග සිතක් නැත්තම් ඔබ බොහෝම සතුටෙන් ඔතන ජීවත් වෙනවා. ඇත්ත වශයෙන්ම නියම ආගමික පොත තියෙන්නේ ඔබේ ගැඹුරු හදවතේ. ඔබේ සිත, ඔබේ සිත කියවල බලන්න. ඒක තමයි නියම ආගමික පොත. ආත්ම සංවේදී වෙන්න ඔබ නිවැරදිම ආගමික පොත කියවන්නේ එවිටයි. නිවැරදිම දාර්ශනික පොත කියන්නේ එවිටයි. මයිද අනිත් පොත්වලින්, මේ ආගමික පොත්වලින් උත්සාහ කරන්න ඕන අන්න ඒක කියලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. ඔබ ඔබගේ සිත කියව ගන්න. නේ, මා යහපතක් කරන විට මාත් දැනෙන්නේ යහපතයි. මා යහපතක් කරන විට මට දැනෙන්නේ යහපතයි. එයයි මාගේ ආගම. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන් මහත්මයතුමා කියපු වදනක් එක. හරි වටිනවා. ඒකම තමයි ඔබ යාමක් වපුරයිද ඔබට ලැබෙන්නේ ප්‍රතිඵලයයි. ඉතින් ඒකම තමයි ඊ වෙනස් විදිහට ජේසුස් වහන්සේ කිව්වේ. ඊළඟට බුදුදහම යාදි සංවපති වීදිසං බීජං තාදි සංහරතේ පලං. ඔබ යාමක් වපුරයිද ඔබ ලබන්නේ ඒ ප්‍රතිඵලයි. වපතේ බීජං, බීජ කියන්නේ පලනේ. තාදි සංහරතේ පලං, තමයි ලබන්නේ පල හේවා. ඉතින් ඒකම දෙයයි කියලා තියෙන්නේ. ඉතින් අපි පොල් කොකොනත් මාරු කරගන්නේ ඇයි? ඒකට ලෝකේ දහම එකයි නේද? දැන් බලන්න ඔළුවෙන් ભેද අයින් කරන්න කරන්න කරන්න, ඒ කියන්නේ සමානයි කියන එක නෙමෙයි. ලෝකෙ කිසිම සමාන තත්ත්වයක් නැහැ. අසමානයි කියන එකත් නෙමෙයි. මේ සමාන අසමානකම් සහ මේ සම්මුති, එහෙම නැත්නම් ලෝකේ සම්ප්‍රදායික පලායන සංකල්පයට ඔබෙන් එහා ලෝකෙ දිහා බලනකොට වෙනවම සෞම්‍යව දකින්නට පුළුවන් ලෝකෙ දිහා. මමත්වයෙන් තොරව දකින්නට පුළුවන් ලෝකෙ දිහා ශක්තියක් තමන්ට පහළ වෙනවා. තමන්ට මමත්වේ නැත්තම් තමන්ට රිදුම් දෙනව හරි අඩුයි. දැන් ඔබ කැමති වඩාත්ම කවුරු හරි ආවම හා ඔයා ලස්සනයි නේ කියලා කියනවද කැමති? කවුරුත් කැමති ඒකද නේ? ආ බොහොම ලස්සනයි. ඔයා බොහොම හරි. ආ බොහොම හොඳයි කියනවද තමයි කැමති. ඔබ අහලා බලන්න ඇයි ඔබ කැතයි කියනකොට ඔබ කැමති නැත්තේ? ඇයි ඔබ වැරදි කියනකොට ඔබ කැමති නැත්තේ? ඇයි ඔබට බල්ල කිව්වහම තරහ යන්නේ? ඇයි ඔබට බැල්ලි කියලා බැන්නහම තරහ යන්නේ? ඒක මගේ නම වෙන්න බෑ කියලා යන්නේ නේද? ඒත් රිදුම් දෙනවනේ, සෑහෙන කැක්කුමක් හට ගන්නවා. ඒක අහලා බලන්න ඇයි? ඇයි මම කුඩා කාලේ කරපු පරේක්ෂණයක් බණවලට මේක දේශනාවන් වලට කරලා තියෙනවා. මගේ මිත්‍රයෙක් අඬ ගහලා මම එයාට පොඩි මුදලක් දීලා මගේ මිත්‍රයට මම කිව්වා රයිට් දැන් ඔයා මට උදව්වක් කරන්න ඕනේ. එහෙනම් මොකද්ද දැන් කරන්න තියෙන? ඔයාට මට බණින්න. එයාලුවන් මොකද මට බැනපන් කියලා කිව්වා. ආයි බලන් හිටියා මොකද මම සල්ලි දීලා බලන්න උනහන මිනිස්සේ මං ගොම මට කියන දේනේ කියලා බනිනවා මට කියලා. ඔය තියෙන කොල්ල බනින්න ලව කොල්ලෙකුට ඒ විදිහට බනිනවා. ඌරන් හරියා ඌරුවා හරක කියලා බනිනවා. දැන් හරි දෙන්නේ දිගට බනිනවා. දැන් මට තරහ යන්නේ නැහැ. මොකද හේතුව මගේ සංඥාව තියෙනවා. මම පොඩි ගානක් දුන්න මෙයාට දීලා තමයි මේ බණ්ඩ ගන්න කියන අදහස. පොඩි සංඥාවක් තියෙන නිසා දැන් තරහ යන්නේ නැහැ. මම ටික වෙලාව බලාගෙන ඉන්නවා. මේක පරීක්ෂණයක්. මං කවද මදි තව හයියෙන් තව ඒක කියලා බයිනවා. හයිය බයිනවා. ඔන්න මෙයා හොඳ වචන කියලා සරට මෙයා බයින පටන් ගත්තට මට දැන් බයිනකොට මට අර දීපු සංඥාව අමතක වෙලා ඒක අභිබවා ගිහින් මේ යකාමට බයිනවා නේද කියලා තරහක් ආවා. තරහක් කියලා දැන් කේන්ති එනවා. හොඳටම එනවා දැන් කේන්ති. මෙයා බයිනවා මට අම්මා අප්පත් අල්ලලා දැන්නා. බැනුවා මට කේන්ති ආවා. කේන්ති ආවා. මං හොඳට බලාගෙන ඉඳලා මං කහා දැන් නතර කරනවා. දැන් සල්ලි දීලා බන්න ගන්න නිසා නතර කර ගන්න පුළුවන් නේ ඕන වෙලාවක. දැන් මං කහා නතර කරනවා. අල්ල නතර කළා. නතර කළා. දැන් ටික වෙලාවක් හිටියා. යා මේවා සංසුන් වෙනකම් මං කහා දැන් ආයි පටන් ගන්නකොටම තරහ ගියා. ඒ විදිහට තව 3-4 වතාවක් විතර පරීක්ෂණය කරලා බැලුවා. ඔව්. මේ විහිළුවට හරි බලනකොට දිගට දෝෂාරෝපණ වචන කියනකොට අපිට කන්ට්‍රෝල් එකක් නැතුව ඒක ඇතුලෙන් තරහ එන ගතියක් ඇති වෙනවා. ඒ වගේම ઈચ્છාවට, බොරුවට, මායාවට හරි අපිට හොඳ කියනකොට අම්මා තාත්තට වඩා ලොකු වෙනවා. කොහමද අලුතෙන් හම් වෙන බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි අනික් කෙනා වගේ යන්නේ? කාපචියේ මුරුංගත් 10ක තියලනේ අගයන්නේ. එතකොට හිතෙනවා බලන්නකො අපේ ගෙදර අම්මා තාත්තා නිතරම බැනගත්ත කරා. බලන්න ඒකන මගේ බෝයිෆ්‍රෙන්ඩ්. ඈ මහ ලස්සනයි කියනවා, මහ හොඳයි කියනවා, චන්දන අරණ වගේ කියනවා, රෝස මලක් වගේ කියනවා, ඇපල් මල් වගේ කියනවා නේද? සුවඳයි කියනවා, කොච්ච නාහි වහගෙන සුවඳයි කියනවා. ඒටි අර ඔක්කොම ටික ඉන්න මහන්න මේ අපි අම්මලා හරි සෞතුයි කියලා හිතෙනවා. අම්ම දාත කතා කරන්නේ අරගේ හිත දිනා ගන්න නෙමෙයි ඇත්ත. ඔබ ගඳ නම් ගඳයි. නාපන් ගිහිල්ලා කියලා කියනවා. මොන ගඳක්ද මා? හිතෙනවානේ. ඒ නිසා මේ ඒ අරයට ඕන හැම නෙමෙයි නායි වහගෙන හරි ලස්සනයි කියලා සුවඳයි කියලා හිත දිනා ගන්න. උමනා කරන්න තියෙන්නේ. ඒක අර නරියාර මෙලිවල්ල කඩා ගන්න නෑ, කේජු කෑල්ල ගන්න කේපු වගේ, අර කාක්කගේ වරුණා වගේ වැඩක් ඒක. එහෙමයි ඉන්නවා. ඉතින් මේවා පිළිබඳව හොඳට මනෝවිද්‍යාත්මක පරීක්ෂණ කරන්න. ඉතින් මට පුදුමයි, මම කුඩා කාලේ කරපු දේවල් පිළිබඳව මම අද වෙනකොට සන්තෝෂ වෙනවා. මම එහෙම දේවල් ඇත්තටම කළා නේද? ඒ තරුණ වියේදී කියන එක, තරුණ වියේදී සමාජයේ ආශ්‍රය කොච්චර කළත් යටි ඇහැකින් ඒ සමාජය දිහා බලන් හිටියා. බොරු අරුණාවන් කරන, බොරු යාළුකම් පෙන්නන, බොරු මිත්‍රකම් පෙන්නන හැම කෙනෙක්ගේම දිහා අමුතු විදියකට බලන්න අපි පුරුදු වුණා. ඒක සසරෙන් උප්පත්තියෙන් ගෙන ආපු දෙයක්. එහෙම නැත්නම් ඕගොල්ලෝ කියන්නේ දෙයියෝ දීපු දෙයක් කියලා නේද? ඔය වගේ දේවල් වෙන්න පුළුවන්, කොහොම හරි වෙන්න පුළුවන්. ඒ මොනවා කිව්වත් ඒක අර එකම ස්වභාවයකට කරන ආමන්ත්‍රණයක්. ඒක මේ ස්වභාවික සිද්ධාන්තයකට මේ දෙවියන් කියලා කියන්නේ. දැන් ලෝමවා පෑ දෙවියෙක් චිත්‍රය අඳින්න බෑනේ. චිත්‍රය ගන්දල තියෙනවද? අඳින්න බෑ. චිත්‍රය අඳින්නේ නෑ. ඒක අල්ලා දෙවියන් අඳින්නත් බෑ, ගෝඨ අඳින්නත් බෑ, මහා බ්‍රහ්මන් අඳින්නත් බෑ. ඒක තමයි ස්වභාවය. එතකොට මේ කතා කරන්නේ මොකක්ද? මේ ස්වභාව කර්මයට. ඇයි මේක මේ මේක එකක් කියලා තේරුම් අරගෙන අපි කවුරු සමග වෙන්නේ නැත්තේ? මේ කියන දෙනාටම සමගින් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. මේ අපේ සතුට මතු කර ගන්න පුළුවන්. දාම මතු කර ගන්න පුළුවන්. සත්‍ය සවා යන්න පුළුවන්. සත්‍ය කියලා කියන්නේ බාහිරින් හොයා ගන්න මේ න්‍යායක් නෙමෙයි. මේ අධ්‍යාත්මික සතුටෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තවත් ඇති කර ගන්න පුළුවන් නෑ. මේ විමුක්ති දර්ශනය දැක්ක කෙනෙකුට තව කෙනෙක්ගේ මනස දවසින් දවස විමුක්තිගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ටිකක් රිලැක්ස් කරන්න පුළුවන්, හිස් කරන්න පුළුවන්. හැබැයි තරහින් ඉන්න මිනිස්සෙක් ළඟට යන්න බලන්න, ඔබේ හිතත් තරහින් පුරවාවි. දෘෂ්ටිගතව ඉන්න මිනිස්සෙක් ළඟට යන්න බලන්න, ඔහුගේ දෘෂ්ටියෙන් ඔබගේ මොළේ පුරවාවි. ඒත් මම ඔබට කිසිම දෘෂ්ටියක් ලබා දුන්නේ නැහැ, දෙන්නෙත් නැහැ නේද? තියෙන ගැටලුව විසඳනව පමණයි. එතන ගුරුවරයෙක් නැහැ, ශිෂ්‍යයෙක් නැහැ. ගුරුවරයෙක් ඉන්න තැන, ශිෂ්‍යයෙක් ඉන්න තැන සත්‍ය තෝරගන්න බෑ. ඒ නිසා ඔබ ගුරුවරයෙක් හෝ ශිෂ්‍යයෙක් නොවිය යුතුයි. එවිටයි ඔබට මේ ලෝකේ සත්‍ය සාරයත් යනට පුළුවන්. ඒ නිසා මා ගුරුවරයෙක්වත් ශිෂ්‍යයෙක්වත් නොවේ. කොහොමද ඔබේ මොලේ එක පිළිගන්නේ? ගුරුවරයෙක්වත් ශිෂ්‍යයෙක් නම් නොවේ නම් මේ ලෝකේ ඔහු කවුද? පුළුවන් උත්තරය දෙන්න. අපිට සැනසීම සොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අර ගැඹුරු කර්ම කාරණා ඔස්සේ. ඒ දේවල් ධර්මයේ කර්ම සිවි සොයා යෑමෙන්මයි. ඔය වගේ ගැඹුරු කරුණු දේශනාවල් පැවැත්වන සමයක බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ තරුණ කුමාරයෙක් හිටියා. ඔය වගේ තරුණයෙක්, ඔය වගේම තරුණයෙක් බුදුහාමුදුරන්ගේ දේශනා බොහෝම කාලයක් අහනවා. නමුත් එයාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන කාලයක් බලාගෙන ඉඳලා අවස්ථාවක් එයාට ලැබුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා, ස්වාමීනි මට බොහෝ කාලයක් වෙනවා ධර්මය අහනවා, නමුත් වහන්සේ කියන එක මට හකුලවා, ඒ කියන්නේ කෙටි කරලා තේරුම් ගන්න බෑ. එනිසා මට ඔය නිවන නිවන කියලා එකක් දකින්න කියලා කියනවනේ. නිවන කියන්නේ නිවීම. එහෙම නැත්නම් මානසිකව ලබන සංසිඳීම, නැත්නම් මානසික සැහැල්ලුව, සතුට. මේ නිවීම කොහෙද තියෙන්නේ කියලා මට කෙටියෙන් කියන්න මම එතකොට හොයාගන්නවා. සාධාරණ ඉල්ලීම, මේ තරුණ පුතාලගේ ඉල්ලීමත් ඒක වෙන්න පුළුවන්. ඇත්තටම බුද්ධ ආගමේ නිවන 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 කියලා කතා කරන එක ඇත්තටම කොහෙද තියෙන්නේ කියලා මට පොඩ්ඩක් කෙටියෙන් කියන්න බැරිද තේරුම් ගන්න? නේද? දරුවන්ට හරි වැදගත් නේ. හරිම වැදගත් කතාවක්. හැබැයි මේක දාර්ශනික වචනය, මේක ගැඹුරුයි, මේක සොයා යා යුතුයි. සොයා යන තැන තමන්ට ලැබෙන ප්‍රතිඵලයක්. එහෙම නැතුව නිවන තියෙන තැන නෙමෙයි කියලා දෙන්නේ මෙතන. නිවැරදිවම නිවන සොයා ගන්නට උවමනා කරන தত্ত্বය ඒක තමයි කියවන තැන. මෙන්න මෙහෙම කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා භූතය කියලා එකක් බෞද්ධ දරුවෝ නම් අහලා තියෙනවනේ, පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම නැත්නම් මේ ලෝකේ පවතින වායු ගෝලයේ තුල පවතින අපේ ප්‍රයත්න තුල තියෙන ලක්ෂණ ප්‍රධාන හතරක්. ඒ තමයි හිරුගේ ආලෝකය සහ උෂ්ණත්වය. අපිට ඕනමයි ඒකට කියනෝ මේ තේජෝ ධාතුව කියලා කියනවා. ඊට පස්සේ මේ හුළඟ අපිට අත්‍යවශ්‍යයි නේද? එතකොට අපි ඒකට කියනවා වායෝ ධාතුව කියලා කියනවා. ජීවත් වෙන්න පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. ඊළඟට මහ පොළොව වැනි දෙයක් පඨවි ධාතුව කියන එක ඕනම. ඊළඟට අනිත් සිද්ධාන්තය තමයි ජීවත් වෙන්න ජලය අපිට අවශ්‍යමයි. එතකොට මෙන්න මේ පැවැත්ම නිසානේ අපි ජීවත් වෙන්නේ මිනිස්සුනේ. මහ පොළොව තියෙනවා, ජලය තියෙනවා, හිරුගේ එළි තියෙනවා, ඔක්සිජන් තියෙනවා, වායු පොළොවේ තියෙනවා. ඒ නිසා අපි ජීවත් වෙනවා. වා ධාතුව තියෙනවා. එතකොට මේකට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතර කියනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම වචනයකින් ඒ නිවන තියෙන්නේ කොහෙද කියලා දෙනවා. පුළුවන් නම් ඉතින් හොයාගන්න. ඒ කුමාරයා නම් හොයාගත්තා. ඔබට හොයාගන්න පුළුවන් වේද බැරිද මම දන්නේ නැහැ. ඒක ඔබේ ඥානය, දර්ශනය, ඔබේ ආලෝකය, ප්‍රඥාවේ නුවණේ ආලෝකයේ යන තරමට ඒ කුමාරයාත් එක දවසකින් නෙමෙයි බොහෝ කාලයක් මහන්සියලා තමයි දැක්කේ. යම් තැනක සතර මහා ධාතූ නොපිහිටයිද අන්න එහි නිවන තියෙනවා. අන්න එතන නිවන තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. මොකද කියන්නේ? මේ සතර මහා ධාතුන්ගේ එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ පවතින් නැති තැනක් ඔබ සොයා ගන්න ඕන. අන්න එහි තමයි නිවන තියෙන්නේ කියලා. මේක දාර්ශනික වදනක්. නුවණට එකපාරට නම් මම හිතන්නේ කිසි කෙනෙකුට ගෝචර වෙයි කියලා. කියන්නේ වායු ගෝලයකුත් නැති දැනක් වෙන්න ඕන. හිරුගේ උණුසුමක් නැහැ. වාතයක් නැහැ. කියන්නේ ඔකේ ඔක්සිජන් තිබුණද නැද්ද කියන එක ප්‍රශ්නේ. වායු ගෝලයක් නැහැ, වාතයක් නැහැ. වාතය නැහැ. ඊළඟට ජලය නැහැ, මහ පොළොව නැහැ. හුස්ම ගන්න ඔක්සිජන් නැති වුණාට මං හිතන්නේ අභ්‍යවකාශයේ ඈතත් සුළං හමනවනේ, සුළඟ තියෙනවනේ. ඉතින් මෙන්න මේ හතරම නැති තැනක් ඔබ හොයාගන්න ඕන. ඒක නම් නිකන් ඔළුවට පත්තුවක් බඳින්න වෙයි වගේ. ඒ නිසා ඒකෙන් ටිකක් ගැඹුරින් කල්පනා කරන්න ඔබටත් යම් කිසි දැනසක හේදී මතුවේ. ඒ වෙනි ගැඹුරින් සිතා බලන්න දීපු කාරණා සරලව මේවා තේරුම් ගන්න ගියපු නිසා අපේ මේ වැදගත් ආගමික පොත්වල තියෙන මේවා මේ විතර දේවල්. නමුත් ඒවා ඉතාම මතු පිටින් සරලව තේරුම් ගන්න තියෙන්නේ. සයිවයි ගැඹුරු අර්ථ තියෙනවා ඒවා සොයන්න ඕන. නොන්න සොයා ගන්න පුළුවන් නිවන කොහෙද තියෙන්නේ කියලා. හොත් සතර මාත ධාතුව නොපිහිටන්නේ යම් තැනක දන්නේ හි තමයි නිවන තියෙන්නේ. ඒක නුවණින් සොයා ගන්න ඕන දෙයක්. නිවන තෝරගැනීම සඳහා ලබා දුණු ඉනිමඟක් ඒක. මහමොලේ භාවිතයට ගන්නෙම නෑ ගොඩාක් අය. දාර්ශනික පැත්තට තියෙන මහමොලේ ගොඩාක් අය තියෙන කුඩා මොලේ ප්‍රයෝජනේ ගන්න මතක තබා ගන්නවා, ආයි ආවර්ජනා කරනවා. අපි විභාග හැදලා තියෙන්නේත් එහෙමයි. අපි අර ගියා වගේ මතක තියා ගන්න ඕන, ආයි ඒවා පෙරලලා ලියන්න ඕන. ඈ මේ කුෂිකර්ම විද්‍යාවෙන් ඊයලටම සමත් වෙනවා. හැබැයි බීජය අඳුනන්නෙත් නැහැ, ගහ අඳුනන්නෙත් නැහැ, නියරය වෙදින්නත් බෑ, පෝරු ගන්නත් බෑ, ආන්නත් බෑ, මඩවන්නත් බෑ, විහිින්නත් බෑ. නමුත් කුෂිකර්ම නිලධාරී බවට පත් වෙනවා. අන්න ඒ වගේ අපි ගොඩාක් දේවල් අර ආයෝගික නැතුව දැනුමින් මතක තියාගෙන මේකේ ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි මේ මහමොලේ ක්‍රියාකාරීත්වයේ අවදි වෙන්නේ විවෘත මනසින් යමක් දෙස බලන විට. ඒකට කියන්නේ දාර්ශනිකත්වය කියලා. ඒකෝර දාර්ශනික ගුණයක් තමා තුළ ප්‍රකට කරන්න තමයි තමගේ මහමොලේ ක්‍රියාකාරීත්වය අවදි වෙන්නේ මේ ලෝකෙ දිහා බලන්න. එනේ විතර අපිට මහමොලේෙන් ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්කම තියෙන නැත්නම් අපරාධ මහමොලේ මොළ පද්ධතිය හැදුනට ඒක ප්‍රයෝජනයක් ගන්න නැතුව ඔය පරණ වෙලා මේ එකේ හෝම මේ විදියටම තිබුණලු. සාමේ මනුෂ්‍ය කියන උත්තරීතර අපි මේ රතේ ලැබලා දෙන ප්‍රයෝජනය. ඉතින් ඒ රතේ තමයි තියෙන්නේ මේ විශ්වය දකින මහා ගුණය. ජීවත් වෙන්න පමණක් නෙමෙයි ජීවිතය අඳුන ගන්න, ජීවිතයෙන් එහා සමස්ත ලෝකය අඳුන ගන්න මහා දායාදයක් එක්ක මහා බලයක් මේ මනුෂ්‍යාත්මය ලැබෙන අපි සියලු දෙනාටම ලැබිලා තියෙනවා. අසීමිත ලෝකයේ දකින්න පුළුවන් විශේෂයෙන් සහ සත්ව ආත්ම භාවයන් අතර ඉතාම විශිෂ්ටම ආත්ම භාවය මනුෂ්‍යයාට ලැබුණා. අනුකරණය කරමින්, අනුගමනය කරමින්, චින්තනය, භාෂාව, සංවේදීතාව උසස් කර ගනිමින් ඇවිල්ලා මේ වෙනකොට මානවය ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා. ආයි මේ දියුණුවත් එක්ක ආයි යාගේ සංවේදීතාව ඔක්කොම නැතුව ගිහිල්ලා අර නීතියක් රෙගුලාසියක් මත ජීවත් වෙන මිනිස්සු බවට පත් වෙනකොට ආත්ම සංවේදී මිනිස්සු නැති වෙනවා. ඒක සංවේදීතාවයක් නෑ, එතන තියෙන නීතියක් පමණයි. ඒක හරියට අර ගුවන් සේවිකාවගේ හිනාව වගේ, එයාගේ වල්චම්නක වගේ, එහෙම නැත්නම් ආයිබෝවන් මේ ගුඩ් මෝර්නින් ආයිබෝවන් වගේ තමයි ඒක. එයාගේ ඒක ජොබ් එක. එතකොට සංවේදීතාවයකින් තොරව රස්සාවකට කරන සංග්‍රහශීලීත්වය හරි මේ පිළිගැනීම හරි ඒක යථාර්ථවාදී තත්වයක් නෑ. ඒක හෘදයාංගම නැහැ. මම ඉතින් ගුවන් සේවිකාව ගෙදරටත් ඇවිල්ලා ආයි ගෝවන් කියන හැටි ඒ කෙනාට මගතොට දැක්කා. මොකද ඒතු අර සමහරලාට ඒගොල්ලෝ ආයි ගෝවන් හරි ගුඩ් මෝර්නින් හරි ගුඩ් ඉවෙනින් හරි මොනවා හරි කියන පුරුදු වෙච්ච කට්ටිය ඒක පුරුද්දට ගියාම අර ඉස්සෝ වැඩේ වගේ තමයි. ඒ මනුස්සයා හීනෙනොත් ඉස්සෝ වැඩේ විකුණනවා. ඉතින් ඒ නිසා අර හුදෙක් නීතියකට පටු වුණු ස්වභාවයකින් තොරව ආත්ම සංවේදී මිනිස්සෙක් බවට පත් වෙන්න හැකියාව තියෙන ඕන. ඒකමයි උසස් චින්තනයක ස්වභාවය. නැත්නම් අපි කවුරුත් එක්තරා නීතියකට එක්තරා රූස්වල ජීවත් වෙන යම් රොබෝ යන්ත්‍රයක නැත්නම් මැෂින් බවට පත් වෙනවා. වගකීමක් හා නීතියක් දරාගත්තා. ඉතින් ලෝසරා බුදුරජාණන් වහන්සේලා මේ ආත්ම සංවේදී තැනින් ප්‍රශ්න විසඳුවා. වෙන බාහිර න්‍යායකින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රශ්න විසඳනවා කියලා කල්පනා කරන්නේ ඒ ප්‍රශ්න වැඩි කරන මොනවා හරි සිද්ධාන්තයක් නෙමෙයි. ඇත්තෙන් මේ ප්‍රශ්නේ එතනින් මානසිකව නැති කරලා දාන එක. හැම කෙනෙක් ළඟම යම් කිසි ප්‍රශ්නයක් තියෙන නම් ඒ ප්‍රශ්නයේ ප්‍රධාන මූල සාධකය මානසිකත්වය. මේ මානසික සුවතාවය සාදා ගන්න හැම දිනාටම මේ කරුණ උපකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සුභානාගතයක්. තෙරුවන් සරණයි. අනිත් දරුවන්ටත් ජේසු පිහිටයි. හොඳයි.